තවත් මේ දැන් ඉස්සෙල්ලා කිව්ව ප්‍රශ්න වලටම සම්බන්ධයි. ඒක තවරුම් ගන්න ටිකක් තියෙනවා. විඥාන පත්‍යා නාම රූපං කියන විස්තරය ගැන විග්‍රහ කළා. මේ නාම රූප කියන එක සුද්ධ අංශු මගින් නාම රූප හටගනීද? දැන් මෙන්න මෙහෙම හොඳට මේක හොයා ගන්න ඕනේ. මේක එක මතයක් අදක් තියෙන එකක්. මේ සුද්ධ අංශු කිව්වේ මොකද්ද කියලා ඉස්සෙල්ලා හොයාගෙන මේ සුද්ධ ආෂ්ටක කියන එකට නමක්. මේ දියා තියෙන හැටියට පේන්නේ ඒකයි. සුද්ධ අංශු කියලා මේ පෙන්වුවේ සුද්ධ ආෂ්ටකය කියන වචනේ අරගෙන. ආපෝ තේජෝ වායෝ පඨවි වන්න ගන්ධ රස ඕජා කියලා මේ යම්කිසි එකට බඳින රූප කලාපයක් තියෙනවා. අවිනිර්භෝග රූප කලාප කියලා මේකට කියන ධර්මී. මෙන්න මේ රූප කලාපයන්ගේ ඉතාම සියුම් කැබැල්ලක් ඉස්සෙල්ලාම හටගන්නේ මේ හතරෙන් මේ අටෙන් එකක්වත් අඩු වැඩි වෙලා නෙමෙයි. මේ අටම ඕනේ හටගන්න අටත් එකමයි එකට උපදින්නේ. එතකොට එකටමයි පහළ වෙන්නේ වෙනසුනොත් එකටමයි වෙනසෙන්නේ. දැන් මේ සුද්ධාර්ථකේ වෙනසෙනවයි කියන එක දන්නේ අද වෙනකම්. ඒක සදාතනිකයි කියලා හිතාගෙන දැන්ටත් මේ දේශනා කරනවලු දේශනා කරන්නේ සුද්ධාර්ථකේ කියන එක සදාතනික වස්තුවක් හැටියට. ඒවා විසිරලා සුද්ධාස්ත්‍ර වලට යනවා නැවත ලෝකෙ හැටුන්ට ඒවා එකතු වෙලා ආයි ලෝකෙ හැදෙනවා. ওই જાති අදහස් සමහර ස්වාමීන් වහන්සේලාත් ප්‍රකාශ කරපු දැන් තියෙනවා. ඒතොර ඒක දැන් ඒවා එක තමයි අහන්නේ මේ නාම රූප හට ගන්නවද කියලා. ඉතින් මේ නාම රූප හට ගැනීම පිළිබඳව මේ සසරි ගමනේ සත්‍යයේගේ ආරම්භය ගැන කිසිම තැනක මේ බුද්ධ දේශනාවේ මුළු ත්‍රිපිටකයේ කොතන බැලුවත් ආරම්භයෙන් අලුතේම සත්‍යයේ හටගත්තා කියන විස්තරයක් නැහැ. යම් සත්‍යයක හැබෑ නම් ඒ හැම සත්‍යයකම අනන්ත අප්‍රමාණ සංසාරිදගෙන සසර ගමනක විස්තරයක් පෙන්ලා තියෙනවා මිසක්. ඔය අතර පෙන්ලා තියෙනවා මෙහෙම දෘෂ්ටියක් තියෙනවා. එක්තරා පිරිසකට පේනවා. අලුතෙන් හටගත්ත සත්ව ඉන්න ක්‍රමයක් තියෙනවා කියලා එකක්. මේකට හේතුව පෙන්ලා තියෙනවා දෙසටක් අවිද්‍යාවේ දෘෂ්ටිය පෙන්නපු තැන. ඒක දෘෂ්ටියක් පෙන්නනවා. ඒක හටගන්න හේතුව. යම් කිසි කෙනෙක් අසඤ්ඤ භාවනාවක් කරලා අසඤ්ඤ තලයේ ගිහිලා උපදිනවා අසඤ්ඤව. අසඤ්ඤව උපදිනාම හිතන්න හිතක් හැකියාවක් නැහැ. කර්ම වේගයෙන් ජීවිත රූපය පවතිනවා. කර්මජ රූපයකින් රූපය හට ගන්නවා. කනබුන ආහාරයෙන් යැපෙන එකක් නෙවෙයි. අති සූක්ෂම රූපයක් අර සුද්ධාත්මක රූප කලාප කර්මජ වශයෙන් පහළ වෙලා ඒ ගොඩනැගුණු කර්ම ශක්තියක් තියෙනවා. ඔහුට තේරෙන්නේ නැහැ මේකක් තියෙන බව. ඔව් ඒකෙන් ගිහිලා එතන උපදිනවා. මොකද හේතුව අසඤ්ඤ වුණා මිසක් ඔහු සංඥාවේ යථාර්ථය දැකලා චන්දරාගේ නිදහස් වුණා නෙවෙයි. ප්‍රගුණ කළා භාවනාවක් වශයෙන්. ඒක ප්‍රගුණතාවය නිසා ලැබෙනා වූ ක්‍රමවේදයක් තියෙනවා. අසඤ්ඤ වෙන්න පුළුවන් හැකියාවක්. අසඤ්ඤ වුණා මොකුත් දැනෙන්නේ නැහැ. අසඤ්ඤ වෙන්න බැරි නිසා අපේ මේ ගමේ ගොඩේ ඉන්නේ ඇත් දුක කරදරයක් දරන්න බැරි එකක් ආපුහම අසඤ්ඤ වෙන්න ක්‍රමවේදයක් අරගන්නවා. කොහේ හරි කසිපු පොළ නිසා කප්පරක් වුණා. උර දැනෙන්නේ නැන්නේ දැන්. විවර පස්සේ ඔක්කොම ප්‍රශ්න ඉවරයි කියනවා. මොකද අර දැනෙන හැකියාව එක්තරා මට්ටමක මෙල්ල වෙන එක්තරා විදිහ දෙයක් එනවා. මානසිකත්වයේ දුර්වල වීමක් වේ. ඒ බඳු හේතුවක් නිසා ඒගොල්ලෝ ඒකට ප්‍රතිකර්මයක් කර අසංජ භාවනා වඩලා ගන්න බැරි හින්දා ඔන්න ඔය જાති වැඩ කරනවා. ආයි මතකින ආයි වනවා. බීලා බීලා පැත්ත වැටෙන පස්සේ වුණාද මරාද දන්නේ අත්තර ඉන්නට ගානක් නෑ. ප්‍රශ්නෙට පිළිතුරු ගන්න ක්‍රමයක් ඔන්න ඔය જાතියෙම ඉතින් ඔය වැඩේ කරන්නේ නැතුව එක්තරා භාවනාවක් තියෙනවා. ඒ භාවනාදී එන අරමුණ ඔක්කොම හිතන්න නැතුව අත්හැරලා ප්‍රගුණ කරලා ඊට පස්සේ ගන්න ක්‍රමයක් තියෙනවා. දැනෙන්නේ නැතුව යන සත්‍යය. මෙන්න මේක කියනවා අසඤ්ඤ භාවනාව. ඔක චතුර්ථ ධානය හා සමාන සත්‍යෙ ප්‍රගුණ කළ හැකි. ප්‍රගුණ කළාට පස්සේ තමන් කොහෙද ඉන්නේ මොකද කරන්නේ එකක්වත් මතකගෙන අදිෂ්ඨාන කරලා ඉන්න පුළුවන්. ඒක සමවැදිනා ප්‍රගුණ කරගත්තාම ඒ විලාට තමන් ඉන්නවද නැද්ද කියලා දන්නේ නැහැ. හැබැයි අවිද්‍යා අනුසය ඇතුලේ අනුසය විදිහේ ක්‍රමෙයි වේ. අනුසේ විදෙන්න නම් මනා සීනුවණින් මේ ලෝකේ සියලුම සංඛාර ධර්ම අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් මෙනෙහි කරලා ඒ යථා ඥානීය පහල කරන්න ඕනේ. ඒ ඥානීය පහල කරපුවා ඥානීය තුනේ නිගමනයක් දෙනවා. අසාර ලෝකේ පැවැත්මේ ඇති වැඩක් නැහැ. ඒ කිනාගේ ඇති වෙන ජන්තරාගයේ දුර වේලා යන ක්‍රමයයි. ඒක ආර්ය මාර්ගයේ වල ආර්ය ධර්මයේ ලැබෙන ක්‍රමයේ ඒක. ඕකෙන් අහක් වෙලා එහෙම අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් බලන්නේ නැතුව එනේන අරමුණ අමතක කරලා දාලා ගන්න ක්‍රමයක් තියෙනවා. අසඤ්ඤ භාවනාව කියනවා. ඔක අසඤ්ඤ සත්‍යෙ උපදිනවා. උපදිනවා මහා කල්ප 500ක් ආවිෂ ගෙවනවා ඒකේ. ඉන් බුදුවරු මෙහි දහස් ගානක් බුදු වෙලා නමුත් දන්නේ නැහැ එහෙම කෙනෙක් ඉන්නවාද කියලාවත් දන්නේ. පහළ වුණාද කියලා දන්නේ නැහැ. ඔහොම අතරමංගිලා කාලයක් ඉන්නවා නමුත් දුකක් එන්නේ නැහැ සැපක් එන්නේ නැහැ වින්දනයක් එන්නේ නැහැ මොකුත් නැහැ කර්ම ශක්තියෙන් ඒ අසඤ්ඤ තලයේ කියලා තලයක් තියෙනවා ඒක රූප මේ ධ්‍යාන තලයක් චතුත්ථ ධ්‍යාන තලයටයි තයි එක ඒකේ ඉපදිලා අර තමන් හිටව මෙහෙදි මැරිච්ච ඉරියව්ව මොකද්ද ඒ ඉරියව්වෙන් කර්මජ රූපයකින් සූක්ෂම රූපයකින් ඒකේ පහළ වෙනවා ඕක ලෝතර බුදු ඇසලයි ගෝචර වෙන්නේ කර්මජ කයේ හැටි ඒකේ ඉඳලා ඒ කාලේ අවසාන වෙනකොට අර ශක්තිය ඉවර වෙනකොට අන්තිම මොහොතේ සිතවිල්ල කයි නැගිලා එනවා එනකොටම ජීවිතේ එතන ඉවරයි ඒකේ ඉංහා ඉන්න බෑ නැගිනකොටම සංඥා පහළ වුණා සංඥා පහළ වෙනකොටම අසඤ්ඤ නැහැ සංඥා වුණා සංඥා වෙනකොට මොකද එන්නේ එතනින් චුත වුණාම ඒ සංඥාවට අනුග්‍රහය දිලා මනුස්ස ලෝකේ මිනිස්සය කියලා උපදිනවා එකපාර අපායට යන්නේ ඒ මොකද ඒ සංඥාව අසඤ්ඤ වෙලා හිටියත් අර පවිතු ගති අත්හැරලා ගිහින්ලා තමයි එතෙන්ට යන්න ඕනේ ආපහු එනකොට ක්‍රමකල මේ තමයි පල්ලම් බහින්නේ ඒ නිසා මිනිස් බව කෙලසන මට්ටමින් නෙමෙයි පල්ලිහාට එන්නේ ඇවිදිනා මිනිස්සෙක් කියලා ඉපදුනාට පස්සේ සසල පුරුද්ද තියෙන නිසා ආයි පොඩ්ඩක් නිදාගත්තා වගේ ඉන්නකොට වසෙන්ට යන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා ආවර්ජනා කරලා බලනවා මම කොහෙද හිටී බලනකොට හිටපු තැන පේන්නේ අහම්බෙන් පහළනවා වගේ දකින්න සංඥාව ආවා කල්ප 500කට ඉස්සෙලා මහා කල්ප 500කට ඉස්සෙලා ආවර්ජනා කරන්න බෑ පෘථජන මානසිකත්වයකට ඒ නිසා මොකද කරන්නේ අනික්කය කොහොම වුණත් මන්නම් අහම්බෙන් ඉස්සෙල්ලා පහළ වෙච්ච සත්වයේ කියලා නිගමනයට වහිනවා එහෙනම් ඉස්සෙල්ලා හිතක් තිබුණ නැතුව හිතක් පහළ වුණා එහෙනම් මේකට හේතුව බලනකොට තමන්ට පේන්නේ තමන් උප්පත්ති වශයෙන් යම් තැනකින් පහළ වුණාද ඒ මට්ටම විතරයි එදෙන් දියා නිගමනය කරනවා ආපෝ ධාතු තේජෝ ධාතු වායු ධාතු පඨවි ධාතු ආකාශ ධාතු විඥාන ධාතු කියලා සදාතනික ධාතු හයක් ලෝකේ තියෙනවා ඒ සදාතනික ධාතු හයෙන් තමයි සත්වයේ පහළ වෙන්නේ ඒ පහළ වුණාට පස්සේ දිගෙන් දිගටම යනවා ඔන්නේ අදහස ඇවිදලා නිගමනයේට වහිනවා සතුන් හටගන්න මුල අපි දැකලා තියෙනවා කියලා. නමුත් ඒ සතුන් හටගන්න මුල දැක්කා නෙවෙයි අවිද්‍යාවේ එක්තරා දෘෂ්ටියකින් වහින නිගමනයක් කියලා 62ක් දෘෂ්ටි වලින් එකක් හැටියට වෙන්නලා තියෙනවා දෘෂ්ටිය. මෙන්න මේක පහළ වෙච්ච සමහර අය කියනවා ආපෝ ධාතු තේජෝ ධාතු වායු ධාතු පඨවි ධාතු කියන මේ ධාතු හතර සමායින් එකතු වීමක් නිසා යම් කිසි හේතුවකින් එකතු වෙනවා ඒකෙන් ශාරීරිය හැදෙනවා. ඒක හැදිලා හිටන් විඥාන ධාතු ඒක සම්බන්ධ වෙනවා සම්බන්ධ වෙලා හිටන් සත්වයේ අලුතෙන් බිහි වෙනවා සත්ව අලුතෙන් බිහි වෙලා එන්නේ එහොමයි කියලා නිගමනය කරනවා අන්නේ නිගමනේ මුලා නිගමනය කියලා බුදුරන් වහන්සේ පැහැදිලි කරපෙනා මේකත් මේ ලෝක සත්‍යයගේ අවිද්‍යාව නිසා ගන්න 62කින් එකක් දෙසරක් මිත්‍යා දෘෂ්ටි නෙමෙයි කියන අවිද්‍යාවේ දෘෂ්ටි මිත්‍යා දෘෂ්ටි කියන එකට ගලපන්න බැහැ නමුත් ඔකට කියන්නේ අවිද්‍යා දෘෂ්ටි අමිත්‍යා දෘෂ්ටි කිව්වොත් හතර පහටයි සම්බන්ධ අවිද්‍යා දෘෂ්ටි කියන එක තුන් ලෝකෙම සැරිසැරීමට සම්බන්ධයි හෙලිසරණ සාකල් අවිද්‍යා දෘෂ්ටි එනිසා ඒක පින්පව් දෙකරම සම්බන්ධයි ඉතින් ඕකෙදි දෙන්න මෙහෙම යන ක්‍රමයක් තියෙනවා අන්න ඒ මිසක් සත්වයේ කලුදෙන් හටගන්නේ නැහැ ඉතින් මෙන්න මේ නිසා සසරදී ඒ ගති තිබුණා මොකද වෙන්නේ අපිට හිතෙනවා මේ සත්වයේගේ හිත කියන එකත් ගත කියන එකත් හට ගැනීමට නාම රූප සකස් වෙන්න මේ මූල ධාතුන්ගේ ක්‍රමවේදයෙන් හටගන්න ඉස්සෙල්ලම සති හටගන්න ක්‍රමයක් ඇති ඔය අදහස එනවා ඒ අදහස ඉන්නේ මොකද සත්ව පැවැත්මේ ස්වභාවය අර බුදු පියාණන් වහන්සේ බුදු ඇසින් දැක්ක ක්‍රමවේදී දැක්කේ නැති නිසා ඉතින් බුදුරන් වහන්සේගෙන් යම් කිසි කෙනෙක් ඇහුවොත් යම් ප්‍රශ්නයක් බුදුරන් වහන්සේ යමක් දැනගත්තත් ඒ ප්‍රශ්නේ යම් කිසි කෙනෙකුට වෙහෙසක් නම් වැඩක් සිද්ධ කරන්නේ නැත්නම් එවඳු දේවල් දේශනා කරන්නේ නැහැ බුදුරන් වහන්සේ දන්නේ නැහැ කියන වචනේ යථාර්ථයක් නෙමෙයි ඔක තේරුම් ගන්න ඕනේ බුදුරන් වහන්සේ දන්නෝ දන්න දේවල් විග්‍රහ කරන්නේ කොහොමද දැන් අපි හිතමුකෝ යම් කිසි කෙනෙක් අපි රසායන සංයුතියකින් යමක් හැදිච්ච හැටි විශ්ලේෂණය කරන්න දන්නවා දැන් ඉතින් ඔය දැනගත්තට අපේ පුංචි දරුවෙක් අහනවා ඔක මොකද්ද තාත්තේ ඒ කොහොමද හැදුනේ ඒ පොඩි එකාගේ හරි ලේසි ප්‍රශ්නයක් ඉතින් කියා දෙන්නේ කොහොමද දැන් කියා දෙන්නේ ඔක ඒ ළමයාගේ මානසිකත්වයේද මේක හැදිච්ච හැටි කියා දෙන්න ඒ උපකරණ වල නම් කියා දෙන්න මේක සකස් වෙච්ච හැටි පරිවර්තනය වෙච්ච හැටි කියා දෙන්න ගියොත් ඒ ළමයාට අහල කරවත් කිට්ටු වෙන මානසිකත්වයක් නැහැ තේරුම් ගන්න. දැන් එහෙම වුණොත් ඒ තාත්තා මොකද කියන්නේ පුතා? පුතේ ඔයා ගැන හිතන්න යන්න එපා වට වැඩක් ඇති එකක් හිතා ගන්නකෝ. ඕක ඔයාලා තේරුම් ගන්න බැහැ කිව්වට. අන්න ඒකේ උත්තරය දිහා නතර කරන්න වෙනවා. ළමයාගේ පුරුද්දක් තියෙනවා එහෙම කියලා බෑ මම මේ කොහොම හරි කියා දෙන්න. ළමයා බලාපොරොත්තුවක් තියෙන එක දැනගන්න. මෙන්න මේ වගේ සසර සත්වයේ හට ගන්න හැටි කොහොමද දැනගන්නේ මේ හටගත්තු සත්වයාගේ හටගෙන එන මේ සත්වයාගේ එක එක උපතින් උපතට එනකොට මේ ලෝකේ යම්කිසි මේ නාම රූප පද්ධතිය සකස් වෙලා එන ක්‍රමවේදී නැත්නම් මේ ගතක් හිතත් සහිතව ලෝකය සකස් වෙලා එන මේ අතරමැග අවස්ථාව තුළ සිද්ධ වෙන පුංචි ක්‍රමවේදයක් තියෙනවා විධි හතරක් හේතු ප්‍රත්‍ය තුලින් පහළ වෙන ක්‍රමයක් හේතු 6ක් මුල් කරගෙන හේතු ප්‍රත්‍ය වශයෙන් 24ක් අරගෙන සූවිසි ප්‍රත්‍යයකින් 15 ලෑන හැටි. ඔන්න ඔකට කියනවා සූවිසි වට්ටහණී කියලා. අභිධර්මයේ ගැඹුරම කොටස. ওই සූවිසි වට්ටහණී විග්‍රහ කරන්න ගියොත් එහෙම. අද ඉන්න ස්වාමීන් වහන්සේලා අතරින් හෝ ධර්මදර පින්නතුන් අතරින් 100න් කී දෙනෙකුට සූවිසි වට්ටහණී තේරෙයිද? සූවිසි වට්ටහණී එකක් තෝරලා ගත්තොත් ඒකත් පුදුමයක්. මේ තරම් අමාරු දෙයක්. ඉතින් මේ 24 කොටසකට සිද්ධ වෙන සිද්ධිය තෝරාගන්න මෙච්චර අමාරු ගැඹුරු දහමක් තුල කෝටියක් සිද්ධියකින් සිද්ධ වෙන සිද්ධියක් විග්‍රහ කරන්න ගිය සතෙක් හැදෙන හැටි තේරුම් ගනීද? ආරම්භක සත්වයක හැදෙන හේතු කෝටියක් තියෙනවා නම් ওই කෝටිය විග්‍රහ කරන්න තියා මේ 24 තෝරාගන්න බැරි ලෝක සත්වයාට ශ්‍රාවකයාට කියා දෙන්න ගියොත් එහෙම සතෙක් හැදෙන හැටි තේරුම් ගන්නේ කොහොමද? ඉන් තේරුම් ගත්තත් වැරක් නැහැ. දුකේ නිදහස වෙන්න ඒක හේතු වෙන්නේ. ඒ නිසා බුදුරන් වහන්සේ දේශනා කරනවා ඇටේරියා වනාන්තරයේදී කොළ ටිකක් අතර අල්ලගෙන මහණනි ඔබලාට මම දන්න දේශනා නොකර බුදා මේ කැලේ කොළ විතර ඇති. ඔබලාට මම දේශනා කරපුවා මේ අතර හුවේච කොළ මිට තරම් ඇති. ඇයි ඒකට හේතුව? මෙච්චර දහම් වලින් චතුරාර්ය සත්‍ය අවබෝධයට යහපත පිණිසන කිසිම වැඩක් නැහැ. වැඩක් ඇති හරිය මෙන්න මේ අතර හුවේච කොළ ටික විතර ඔබලාට මම ඒ ටිකයි මේ දේශනා කළේ. එනා ඊ දේශනාවේ පේනවා බුදුරන් වහන්සේ නොදන්න දෙයක් නෙමෙයි මේ. එනමුත් අපිට වැඩක් වෙන්නේ නැති දෙයක්. අපි මේ අවිද්‍යාවේ නිගමනය නිසා පොළඹවනවා කොච්චර හරි මුල හොයපන්. පරික්ෂණ කරපන්. ඔය අදහස එවනවා. ඒකයි කාරණේ. ඉතින් ඔබ තෝරුම් ගන්න ඕනේ යථාර්ථය. ඉතින් ඒ නිසා මේ වගේ අදහසක් තමයි මෙතනත් මේ ඉන්නේ. නාම රූප හටගනීද අලුතින් සත්‍යයක විහිවන්නේ සුද්ධාංශු මගින්ද මෞකසකින් තොරව සුද්ධාංශු වගින් සත්‍යයකු බිහි කළ හැකිද? නැවත නැවත උපදින්නේ මැරෙන අය පමණක්ද? දැන් ඔය කියන ප්‍රශ්න ගොඩක් මේ තියෙන්නේ. දැන් ඒක තමයි කිව්වේ මෙතනින් මේ යථාර්ථයේ තෝරා ගැනීම හරිය ගැඹුරු පැත්තක් මේ. සත්ව විෂය අචින්තියයි. හිතලා නිගමනය කරන්නවත් බෑ, මෙච්චරක ප්‍රමාණ කරන්නවත් බෑ, අප්‍රමාණයි. මේ සත්‍යය අතරේ නොයෙක් ආකාරයෙන් මේ සැරිසරාගෙන ඉන්න ක්‍රමවේදයක් තියෙනවා. මේ සැරිසරාගෙන ඉන්න ක්‍රමවේදයක් තුලදී මේ සත්‍යයෙන්ගෙන් දැන් අපිට පේන පැත්ත එකක්. මේකේ නොපෙන්න පැත්තක් තියෙනවා විශාල වශයෙන්. දැන් අද වෙනකොට මේක තර්කවාදයක් වෙනවා, මට බැනු අහන්නත් වෙනවා. අපි ස්වාමීන් වහන්සේලාගේ මේක විග්‍රහ කරන්න ගියොත් මං අන්තරාභවයක් යන කියනවා, මේ බුද්ධහමිට අයිති නැති එකක් කතා කරනවා කියලා. එහෙම කතාවක් නෙමෙයි මේ. අන්තරාභවය පිළිගත්තා ගන්ධබ්බය පිළිගන්න වෙනවා. අන්තරාභවය කියන වචනේ පැත්තකින් දැම්මත් ගන්ධබ්බය කියලා කෙනෙක් ලෝකේ අදෘශ්‍යමාන පැත්තේ ඉන්නවා කියලා පිළිගන්න හේතු තියෙනවා. ධර්මයෙන් පැහැදිලිව විග්‍රහ කරලා තියෙනවා. අනිත් ගන්ධබ්බ කියන්නේ මොකෙද්ද කියලා බලපුවාම මොන තර්ක ගෙනාවත් බුද්ධහම ඉතා පැහැදිලි කොටසක තියෙනවා. චුතූපපාත ඥානීන් ලෝ දකින්න කොට දකින්න ක්‍රමයක්. සතරමාන සන්ධියක උඩ මහලයකටපත් වෙලා පාර දිහා බලා ඉන්න සතරමාන සන්ධිය දිහා බලා ඉන්නකොට අර කඩවීදි දිහා බලා ඉන්නකොට ඒ පුදුලයන්ට පේන ක්‍රමයක් තියෙනවා. කඩ වලට ඇතුළු වෙන මිනිස්සු, කඩ වලින් පිට වෙන අය, මග සැරිසරන අය, ඉඳගෙන ඉන්න අය, ආයි නැගිටලා ගිහලා තවත් ගෙවල් වලට ඇතුළු වෙන අය කොහොමද දකින්නේ? මෙන්න මේ විදිහට මේ මැරෙන උපදින සත්වයන්ගේ ක්‍රමවේදී දකින්නවා, ගමන දකින්නවා කියන. දැන් මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ පැහැදිලිව තියෙන දෙයක්. දැන් එහෙනම් මැරෙනකොටම මෙතනින් මලා බඩක උපත්දී ලැබු පරිසන්දිය ලැබුවා කියලා කතාවක් අදාළගෙන ඉන්නේ. ධර්මයේ තියෙන එකට විරුද්ධව. නමුත් ඒක තමයි ථේරවාදී බුද්ධාම කියලා අද බොහෝම ඒකේ බෑගෙන සීල් තියාගෙන ඉන්නවා. හැබැයි යථාර්ථයේ බැලුවොත් එහෙම ථේරවාදී බුද්ධාම පැහැදිලිව බුදුරන් වහන්සේ දේශනාවේ දේශනා කරලා තියෙනවා. වච්ච මේකයත් අත්තරියා මතු කය කෙර ගියෙත් නැහැ. ඒ අතර සත්වයා තණ්හා උපාදානය කරගෙන ජීවත් වෙනවා කියලා කියපු තැන්. ඒ වගේම තව පෙන්න තියෙනවා තමයි චුතෝපාඥානින් ලෝබන්නකොට අර කඩෙන් ඇතුල් වෙන අය, කඩෙන් පිට වෙන අය, මග සැරිසරන අය, මග ඉඳගෙන ඉන්න අය පේන විදිහට සත්‍යයෝ මේ චුත වෙන උපදින හැටි දකින්නවා කියලා. මේ දෙකෙන්ම පෙන්නනවා මේ අතර කාලය තුළ අර ගන්ධබ්බකින් තත්ත්වයෙන් විවිධ සත්තු ඉන්න හැටි. යම් කෙනෙකුට දිවස් මාත්‍රයක් හරි පහළ වෙලා තිබුණා නම් ඔය සත්තු දකින්න පුළුවන් දිවසට. පොඩි දිවසක් තිබුණත් දැක්ක හැකි ඕන තරම් ඉන්න නිසා ටිකක් හරි පේනවා. අනන්ත සත්තු ඉන්නවා. ඒ සත්තු අතර මෙහෙම සත්තු ඉන්නවා ටික දකින්න පුළුවන්. ඒ නිසා 아무තේ සැක කරන්න පොතේ තියෙන එක විශ්වාස කරන්න දෙයක් නැහැ. තමන්ටම දැක ගන්න පුළුවන් දේවල්. ඉතින් මෙන්න මේ தත්ත්වයටපත් වෙනවා මේ මරිච්ච සත්තු හරියට. ඒ වගේ ලෝකේ ඉඳ ප්‍රස්තාව ලැබෙන්න ඕනේ ඒ මට්ටමටයි විහිවෙන්න පරිසරය හැදිච්ච මට්ටමටයි එන්නේ. කොච්චර හත්වේ හිටියා සිරෝපරිට මිනිස්සේ විහිවෙන්න බෑ. මිනිස්සෙන්ට අවශ්‍ය කෙන යම්කිසි පරිසරයක් සීමාවක් ඇද්ද? ඒ සීමාව ඉක්මවනකොට ආයිසරයක් මනුස්ස සංහතියක් මොළයන් හරි වසංගතියකින් හරි වෙනසිර ගිහිල්ලා අර අර කියන ගන්ධබ්බ තත්ත්වයටපත් වෙච්ච පුද්ගලිය හැදෙනවා. එතන ඉන්නවා. සුදුසු පරිසරය විතරයි. අර විදිහේ පරිසරයක් හැදිලා නැත්නම් උප්පත්තියක් ලබා ගන්න මිනිස් කයකින් පහළ වෙන්න හම්බ වෙන්නේ. අනික හුඟා කිරේ ජීවත් වෙන්නේ කොහෙද? අර කියන ගන්ධබ්බ ලෝකේ. මෙලොවින් පරලොවට යනවා, පරලොවින් මෙලොවට එනවා. සත්වයා අවිද්‍යාවෙන් දුර වෙච්ච නැති නිසා අනන්ත කාලයක පටන්ගෙන මෙලොවින් පරලොවට යනවා, පරලොවින් මෙලොවට එනවා. දැන් මේ දේශනා පෙළලා තියෙන තැන්. දැන් මෙලොවින් පරලොවට ගියා, පරලොවින් මෙලොව කොහෙද ඉන්නේ? දැන් මෙලොවෙන් ගියා මෙලොවටමනේ ඉන්නේ. තව තැන උපන්න නම් එහෙම. පරලොව කිව්වේ කොතනද? මෙලොවින් පරලොවට යනවා, පරලොවින් මෙලොවට එනවා. දැන් මෙලොවින් පරලොවට යනවා කියන දේ තේරෙන්නේ නැහැ. මෙතන වැරිච්ච ගාම තව බලක උපත් ඉලගුවත් එහෙම මෙලොවින් මෙලොවටමනේ. කොහොම පරලොවට යන අතරක් නැහැ නේ. පොඩ්ඩක්වත් මොහොතකුත් නැහැ නේ. එහෙනම් මොකද මේ කතාවේ තේරුම? කොහෙද පරලොව කිව්වේ? පරලෝක ප්‍රාප්ත අපේ ඥාතීන් කියලා අපි අර අනාදීයේ පටන්ගෙන ඈතේ පටන්ගෙන අපේ සම්ප්‍රදායේ මේ පතන බලය ගිනව. පරලෝක ප්‍රාප්තයි. අන්තරා වුණා. කොයිද අන්තරා වුණා කිය? කොහේ හරි ගියාද? අන්තරා පරිණිබ්බායි. අන්තරා වෙලා. ඈ? තිස්සෙක් තලයෙන් කියන්නේ කාම ලෝකේ කාම තලයෙන්මයි. දැන් ඕක තමයි ඔන්න ප්‍රශ්නේ. ඔය අන්තරා භවයේ පිළිබඳව අන්තරා භවයක් නැද්ද තියනවාද කියන ප්‍රශ්නේ එනකොට මේක ඔය අපේ සත්ත ප්‍රකරණ වලින් තියෙන කතාවත් වූ ප්‍රකරණී මොග්ගලී බුද්ධදේස මහරහතන් වහන්සේ මේක විසඳපු හැටි තමයි මේ අරන් තියෙන්නේ. ඒ විසඳපු කාරණේ තමයි අන්තරා භවයක් නැහැ කියන එකට සාක්ෂි වශයෙන් ගන්නෙ. අන්න ඒක හොඳට පැහැදිලි කරලා විග්‍රහය බලා ගන්න ඕනේ ඉස්සෙල්ලා තේරුම් අරගන්න ඕනේ. මේ ධර්මයේ තෝරා ගන්න ඉස්සෙල්ලා. ඒ කියන්නේ දැන්ට අවුරුදු 2500 2000 ගානකට ඉස්සෙල්ලා. ඒ කියන්නේ බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 236 කට පස්සේ ඇතිවෙච්ච සිද්ධියක් මුල් කරගෙන තමයි මොග්ගලී පුත්තිත මහරහතන් වහන්සේ ඔය පොත සකස් කළේ. නැළා ඒ කියන්නේ ඔබට ගන්න කොටස ගත්තේ. එතකොට මේ කියන්නේ මේ කොටස ගන්නකොට මෙතෙන්දී එක සිද්ධියක් වෙනවා. එදා ඒ අන්තරාපාවයක් තියෙනවා කියලා කියාපු අය හැටියට පරවාදීන් කියලා කොටසක් කියනවා. සකවාදී පරවාදී කියලා කොටස් දෙකක් එතන සඳහා වෙනවා. සකවාදී කියලා කියන්නේ ස්වකීය ආචාර්යවාදී අරගෙන යන තේරවාදී පළපුරට. අර මොග්ගලී බුද්ධ මහරහතන් වහන්සේ ඇතුළු ඒ පරම්පරාව සකවාදී. මෙයින් බැහැර වෙච්ච කොටසක් ඉන්නවා දැන් මේ මහායාන ආදී වන්නාවට කැඩිච්ච අය. ඒ අයට කියනවා පරවාදී. දැන් මේ දෙගොල්ලන්ගෙන් පරවාදී කියන මහායාන කියන තැත්තට ගිය ඒ පිරිස තමයි අන්තරා භවයක් තියෙනවා කියන ප්‍රශ්නයක් දාලා ප්‍රශ්නේ ඇදගත්. ඊට පස්සේ මේ ප්‍රශ්නේ විසඳන්න ගිහිල්ලා ওই ප්‍රශ්නේ විසඳපු ක්‍රමයක් තියෙනවා. හැබැයි ඕක තවත් ගැඹුරින් තෝරාගන්න වැදගත් දෙයක්. ওই පොත් කොයි කොයි කාලේ මොන අදහස් වලින් ගොඩනැගුණාද කියලා දැනගන්න විමර්ශනයක් කරන්න තමයි මම ওই ටික කියන්නේ. රාතන් වහන්සේ නමක් නම් කොයි වෙලාවකවත් ධර්මයේ රඟපාන යන්නේ නැහැ හැටිවේ කියලා හිතන්න අමාරුයි. හැබැයි මේ කියන දහසක් සිව්පිලිසිම් ව්‍යාපත් මහරහතන් වහන්සේලා එකතු වෙලා මේ තුන්වෙනි ධර්ම සංගායනාව කළා කියලා සඳහා වෙන්නේ. ওই ධර්ම සංගායනාවේදී මොකද කරන්නේ? සකවාදී කට්ටිය අදහසක් ඉදිරිපත් කරනවා, පරවාදී කට්ටිය විරුද්ධ අදහස ඉදිරිපත් කරනවා. ඔන්නෝම ක්‍රමවේදයකින් තමයි මේ තරඟයක් ගිහින් තමයි මේ ප්‍රශ්නේ විසඳලා තියෙන්නේ. අන්තරාභවය තියෙනවාද? තියෙනවා. කවුද කියන්නේ? පරවාදී. දැන් පරවාදීන් එක් එක්කවත් හිටියද එතන? ධර්ම සංගායනා පවත්වන වෙලාවේදී අනික් භික්ෂුන් වහන්සේලා වස්වාදීන්වත් වස්වාසන්ලවත් තරම් දුන්නේ නැතුව සීමාවේ ඔක්කොම අයින් කරලා අර සිවිපිලිසි වියවත් මහරහතන් වහන්සේලා පිරිස පමණක් එකතු වෙලා මේ ධර්ම සංගායනාව අවසන් වෙනකන් කළේ. හැබැයි මේ ප්‍රශ්නේ මේ විග්‍රහය කරනකොට කතාවත් උපකරණයේ පොත නිර්මාණය කිරීමේදී පෙන්නන්නේ දැන් පරවාදීන් ප්‍රශ්නෙට උත්තර දෙනවා, ප්‍රශ්නාත් කරනවා. සකවාදී කියන පිරිස ඒවට උත්තරක් දෙනවා. මෙන්නේ මේ ජාතියේ තරගවා මේ යම් කිසි වාදයක් තමයි ඉස්සෙල්ලාම යන්නේ. ඔන්නේ වාදීදි පෙන්නනවා. අහනවා මේ සකවාදී කියන නැන මේ තේරවාදී පළපුර අහනවා. අන්තරාභවයක් තියෙනවා. අර පළවාදී කියන පක්ෂියා ගැන උතන ඉතිහාසෙ ඉතින් සිවිපිලිස ව්‍යාපත්‍ර හතන්ව හදලා තියා සෝවාන්වත් වෙන්න බෑනේ. පළවාදී පක්ෂිය හිටියනම් උතන. පුතජන කොරසක් පැත්තක ඉන්න ඕනේ. එහෙමනම් මේකට උත්තර දෙන්න තර්කවාද කරන්න ලැහැත් වෙලා. හා කවන්නේ කොහොම හරි කවන්නේ හිටියා කියමු. ඒ අයගෙන් අහනවා. ඒක මොන භවයටයි තියෙද? කාම භවයේද? නෑ. ඒගොල්ලෝ උත්තර දෙනවා. රූප භවයේද? ඒත් නෑ. අරූප භවයේද? ඒත් නෑ. කවුද මේ උත්තරනේ? පළවාදීන් කියන හැටියටයි මේ කියන්නේ. දැන් උතර පරවාදීන් හිටියේ නැහැ සකවාදීන් රඟපාන්න ඕනේ. පරවාදීන් හැටියට. දැන් බව තුනටම අයිති නැති එකක් ගැනයි මේ අපි කියන අන්තරා භවය කියලා ඒගොල්ලෝ කියන හැටියටයි මේ කියන්නේ. එහෙනම් ඒ මොන භවයේද කියලා නම් සකවාදී පිළිස නැහැ තේරවාදී පරිපූර්ණ අහනවා. ඒතොර ඒගොල්ලන් දෙන උත්තරයක් නැතුව යනවා. ඒක භවයට අයිතිද? ඔව්. ඒක මොන භවයේද? භව කීයේද? කාම භවයේ, රූප භවයේ, අරූප භවයේ. බුදුරන් වහන්සේ දේශනා කරන බව තුනයි. ඒ තුනෙන් කෝකටද? ඔය හිලතයි තිනේ. දැන් නඩුත් සාහුදුරන්ගේ බලුත් සාහුදුරන්ගේ විසඳිලා ගිහිලා තියෙන මේ විදිහට උතන. යථාර්ථය තෝරලා තියෙන කොහොමද? ඒගොල්ලෝ කියා තියෙන වචනේකවත් උතන තියෙන විදිහට පෙන්වන්න බෑ. ඉතින් ඊට පස්සේ අහනවා. ඒකේ රූපස්කන්ධය තියෙනවද? නෑ. වේදනාස්කන්ධය රයිතියද? නෑ. සංඥාස්කන්ධය, සංකාරස්කන්ධය, විඥානස්කන්ධය, පංචස්කන්ධය රයිතියද? නෑ කියන. දැන් පරවාදීන් උත්තර දෙනවා පංචස්කන්ධීට අයිති නැති අවතර භවයක් අපි කියන්නේ කියලා. දැන් මේ ඔක්කොම අහන්නේ කවුද? පරවාදී කිකිකවත් උතනදලා තියෙනවද? ඒගොල්ලෝ අදහස් කලේ මොකද්ද කියන එකක්වත් ඔහොම නෑ. ওই જાති එකක් මේ පොඩි එකෙක්වත් මේ විනිගමනය කරන්න සත්වයේ කොයින්ද හටගන්නේ එතන? මොන භවයක් හටගන්න හරි රූප නැත්නම් වේදනා නැත්නම් සංඥා නැත්නම් සංකාර නැත්නම් විඥාන නැත්නම් පංචස්කන්ධයෙන් තොර සත්වයේ පණවන්න කොතනකද බෑ. මොන භවයක්වත් පණවන්න බෑ. එහෙම ක්‍රමවේදයක් නැති එක හරි. නමුත් එතන යමී කියනවා නම් අපි කියන අන්තරාභවයේ රූපයක් නැහැ, වේදනාවක් නැහැ, සංඥාවක් නැහැ, සංකාරයක් නැහැ, විඥානයක් නැහැ. ඒක කාමභවයටයි තිත් නැහැ, රූපභවයටයි තිත් නැහැ, අරූපභවයටයි තිත් නැහැ කියලා ඉදා කිව්වත් අද කිව්වත් ඕක බොරුවක්. ඒක දෘෂ්ටියක්. අදත් කියේ හැකි. නමුත් අද මේ කතා කරන જાතිය එකක් කියනවා නම් මේ අන්තරාභවය කියලා අද මේ කතා කරන්නේ කෙනෙක් මලහට පස්සේ තව දෙනක උපදිනකන් යම් කිසි ආකාරයකින් රූපයකින් වේදනාවකින් සංඥාවකින් සංකාරයකින් විඥානයකින් ඉන්න කෙනෙක් ගැනයි මේ දැන් කතා කරන්නේ. අද අන්තරාභවය කියලා එදා කිව්ව જાති එකක් නෙමෙයි මේ කතා කරන්නේ. ඒතර කාම භව, රූප භව, අරූප භව කියන දෙකින් කාම භවයේ මුල් කරගත්ත සත්ව ගැනයි මේ කතා කරන්නේ. ඉතින් ඒ නිසා ඒ මොන භවයේ දැහුවොත් අමුතු භවයක් නෙමෙයි කාම භවයේ. ඒතර ඒකේ තියෙන ස්කන්ධ කිව්වොත් පංචස්කන්ධයමයි. පංචස්කන්ධය නැති එදා කිව්ව අන්තරාභව කතාව නෙමෙයි මේ. ඉතින් ඉදා කිව්ව කතාව මේකේ පටලවන්න ගත්තොත් කවදාවත් මේක විසඳන්නත් බෑ, ගැලපෙන්නේ නැහැ. ඉතින් අන්තරාභවයක් නැහැ කිව්වේ එදා තේරවාදී පරපුර යම්කිසි නිගමනයක් කළා නම් නැහැ කියලා. රූපයක්, වේදනාවක්, සංඥාවක්, සංකාරයක්, විඥානයක් නැති කාම භවයේද, රූප භවයේද, අරූප භවයේද අයිති නැති මෙන්න මේ જાතිය කොතනකවත් අන්තරාභවය කියන එකක් පිළිගන්න අපිට හේතු නැහැ කිව්ව එකයි කිව්වේ. ඒක අදත් කියේ. නමුත් මේ අද කතා කරන අන්තරාභවය කියන්නේ මේ ගන්ධබ්බය ගැන කියන වචන දාපු තව වචනයක්. මෙරුණාට පස්සේ ගන්ධබ්බයක වෙලා හිටන් ඒ සත්‍යය ඉන්නවාද කියලා අහපේක වෙනුවර තමයි අද අන්තරාභවයක ඉන්නවාද කියලා වචනේ අදත් ඒ අද විදිහට අහලා අහන්නේ. ඒකයි කියෝ වචනේට එදා දිනු අදහස නෙමෙයි අද තියෙන අදහස. ඒ වගේම පුනරුත්පත්තියකින් එදා කිව්ව අදහස නෙමෙයි අද කියන්නේ. අද පුනරුත්පත්තිය තියෙන දහම පුනරුත්පත්තිය අපේ ධර්මයක් නෙමෙයි. ඒක මහායානාගමී අදහසක්. අපි කියන්නේ පුනර්භවය කියලා. බහපත්‍ය ජාති කිව්වේ මොකද්ද? පුනර්භවීතා කියන පුනර්ජාතිය තියෙනවනේ. අනේක ಜಾති සංසාරං ආදී වශයෙන් බුදුරණන් වහන්සේ දේශනා කළේ මේකේ ඉන්නේ භවෙන් ಜಾති හදන හැටි. පුනර්භවයක් ඉදලා තිබිලා කොහොමද ඉතුරු වෙන්නේ? භවයක් තිබුණොත් ಜಾතියක් හටගන්න ඉබේ. ಜಾතියක් හටගන්න විද්‍යාමාන ඉන්නේ මොකෙද? රූපයකින්, වේදනාවකින්, සංඥාවකින්, සංකාරයකින්, විඥානයකින් යම් තැනක විද්‍යාමාන උනා නම් සත්වේ. ඒක භවයක් නෙමෙයි ಜಾතියක්. ඒ ಜಾතිය භව ප්‍රත්‍යයෙන් හටගත් එක හරි. නමුත් දැන් අහන්නේ බෞද්ධිය කතා කරන්නේ පුනර්භවයක් ගැන, පුනරුත්පත්තිය ගැන අපි කතා කරන්නේ නැහැ කියලා මෙහෙම කතාවක් කියනවා. දැන් ධර්මයේ තුර බුදුරන් වහන්සේ අනේක ಜಾති සංසාරං සන්දා විසං අනිපිතං ගහකාරකං ගවී සන්තෝ දුක්ඛා ಜಾති පුනක් පුනක් කියලා මේ පුන නැවත නැවත මේ දුක් ಜಾතියෙන් ಜಾතියට සැරිසරගෙන ආවා කියලා මේ පැහැදිලිව පළවෙනි උදාන වාක්‍යෙම පෙන්නන ලෝතර බුද්ධත්වයට පත් වෙලා ආපු හැටි. පුන පුනා ජාති ආවා කියලා පෙන්නන්නේ නැද්ද? පෙන්නනවනේ. ඒ කාලේ තිබුණ ක්‍රමයක්. ඔය මහායාන කියන කට්ටිය යම් කිසි වචනයක් කිව්වනම් තේරවාදී කියන පිරිස ඊට සම්පූර්ණ විරුද්ධයි පිළිගන්නේ නැහැ. ඇත්ත නැත හිවිලා මොනවා කිව්වත් නැහැ පිළිගත්තේ නැහැ ඒක විරුද්ධ වුණා. ඒ නිසා පුනරුත්පත්තිය කියන වචනේ ගන්න මට කැමති වුණේ නැහැ. උප්පත්ති කියලා වචනයක් ගන්නෙ නැද්ද? අයි බුදුදහමේ නැද්ද? උප්පත්තියටපත් වුණා. උප්පත්තියක් නැද්ද? ඔක්කාන්ති කිව්වේ අපි උප්පත්ති කියන අපේ සිංහල වචනේ. ඔක්කාන්ති කනේ. ඔක්කාන්තිය. ගන්ධබ්බා අවක්කාන්ති හොන්ති. ගන්ධබ්බා ඔක්කාන්ති. ගන්ධබ්බේ උප්පත්තියට ආවා. ඉතින් පුන පුනා උප්පත්තියක් නැහැ. එක උප්පත්තියද අපිට තියෙන්නේ? අපිට උප්පත්තියක් නැද්ද? උපතක් නැද්ද? සංකතියක ලක්ෂණ පෙන්නනවා. උපතක් පෙනේ. සිටියහුගේ විපරිණාමයක් පෙනේ. මරණයක් පෙනේ. සංකතයක ලක්ෂණ. උපත්තියක් පේනවා. අසංකතයක ලක්ෂණයක් තියෙනවා. උපතක් නොපෙනී. විපරිණාමයක් නැහැ. ඒ වගේම මරණයක් නැහැ. ඒක අසංකත ලක්ෂණ. අසංකත ලක්ෂණ තියෙන්නේ නිවනේ විතරයි. ලෝකේ සංකතයි. සියලු දේ. එන අපි එක එක භවයෙන් භවයට එනවා කියලා කියන්නේ. උපතෙන් උපතල ඒ භවයේ උපත ඒ භවයේ මරණින් ඉවරයි. සිටියහුගේ විපරිණාමයටපත් වුණා. මරණයටපත් වුණා. මොකක් නිසාද? ඒක සංකතයක් නිසා. කය සංකතයක් නිසා. ඊට පස්සේ තව කයක් ආවනම් ඒ කය උපතක් පේනවා. ඉපදුණා. සිටියහුගේ විපරිණාමයේ මෝර මෝර ගිහිලා ඉතින් වැහැරිලා යනවා. මරණයක් පේනවා. මොකද? ඒ මතු ලබන කයත් අසංකතයක් නෙමෙයි සංකතයක් නිසා. එන සංකත වූ මේ කය අනන්ත අප්‍රමාණ සංසාරයේ පටන් කී වතාවක් ඉපදි ඉපදි ඉන්නේ ඇද්ද? කී වතාවක් වැහැරෙන්නේ ඇද්ද? කී වතාවක් මැරෙන්නේ ඇද්ද? ඉපදීම අප්‍රමාණයි, වැහැරීම අප්‍රමාණයි, මැරීම අප්‍රමාණයි. අසංකතයක නෙමෙයි සංකතයේ සැරිසරන සත්වයාගේ ස්වභාවය ඕකයි. ඉතින් අපි උප්පත්තිය ගැන කතා කරන වේදියා කතා ගන්නෙ මොකද්ද? නැවත උපතක් කියනකොට ඒ කාලේ සිද්ධ කරගත්තේ නැවත උපත කියන එක ඔයා දහතින් නෙමෙයි ගත්තේ. මැරෙනවායි කියන වචනේ නෙමෙයි ගත්තේ. සත්‍යය නැවත උපදිනවා කියනකොට ආත්ම දෘෂ්ටියෙන් ගත්තා මම කියන සංඥාවෙන් යමෙක් ඉන්නවා. එයා කවදාවත් මැරෙන්නේ නැහැ. එයාගේ උපතේ ආරම්භයක් කියන්න කවුරුවත් දන්නේත් නැහැ. ඒ මම කියන සංඥාවෙන් පෙන්නපු හැඟීම පෙන්නපු කෙනා විනාශ වෙන්නේත් නැහැ. තන් එයයි ආත්මය කියන්නේ. ඔය ආත්මේ යම් තැනක කයක් හදාගෙන එනවා. ඉපදිලා විද්‍යාමාන වෙනවා. ඒ කය මරාට පස්සේ එතනින් ගිහිලා තවත් කයක් හදාගෙන ආයතරයක් උප්පත්ති වෙනවා නේද පේන්නේ එනවා. මෙන්න මේකද කියනවා නැවත නැවත ඉපදි ඉපදි වේන්නේ එනවා කියලා එදා තිබිච්ච මතය ඕකයි. මෙන්න මේක බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරපු එකක්. යන සතේ කෙන සතේ කින්න සතේ කියලා ස්ථිර එකෙක් නැහැ. ඔහොම ආත්මයක් ඇවිදලා යලි යලි ඉපදිපදි මතුවේ වියනවා කියන්නේ ඒකයි බොරුව. ඉතින් ඔය කියන කතාව තෝරා ගන්න බැරුව කයක උප්පත්තියක් නැහැ කියලා දැන් අරගෙන පුනරුප්පත්තියක් අපි පිළිගන්නේ පුනර්භවය අපි පිළිගන්නේ කියලා මේ වචනයක් කියනවා. ඒ වචන දෙකවත් තෝරාගෙන නැහැ. ඒකයි කාරණේ. එහෙනම් නැවත නැවත උපදිනවා. නැවත නැවත උපදිනවා කියලා කියන්නේ සංකතයක ලක්ෂණේ හැටි. උපතක් පෙනේ සිටියහුගේ විපරිණාමයක් පෙනේ වෙනසීමක් පෙනේ සංකත ලක්ෂණිය සකස් වෙච්ච එක හැටි. එහෙනම් කය සංකතියක්ද අසංකතියක්ද අහපුවාම කය සංකතිය. මීට ඉස්සෙල්ලාත් බෑ ඔක සිවිච්ච කය. ඒක සංකතියක්ද අසංකතියක්ද? ඒක අසංකතිය. අසංකතිය කවදාවත් පහළ වෙන්නේ නැහැ පැවැත්මක. සංකත නිසා අසංකත නම් නිවන. අසංකතියට පත් වුණොත් උපතක් නොපෙනී විපරිණාමයක් නොපෙනී වෙනසීමක් නොපෙනී අන්න අසංකතිය හැටි. අසංකතේ නම් පැවැත්මක් නැහැ. රූපයෙන් වේදනාවෙන් සංඥාවෙන් සංකාරී විඥාණයෙන්වත් ඇහැකින් කනකින් දිවකින් නාසයකින් ශරීරයකින් මනකින්වත් පණවන්න කිසිම තැනක නැහැ අසංකතේ. සංකතේ තමයි ඔය පණවන්න තියෙන පොකෙන් හරි. එහෙනම් කාම රූප අරූප කියන තුන් ලෝකයේ මොන જાතියෙන් කොතන ගිහිලා පහළ වුණත් අරූපතලයේ පහළ වුණත් පහළ වුණේ සංකතය. එතන උපතක් පෙනෙනවා, සිටියෝගේ විපරිණාමයක් පේනවා, වෙනසීමක් පේනවා. අපි ඕකේ අනන්ත ඉඳලා තියෙනවා මේ සසරේ. ඉතින් ඒක අපි ඒ ස්වභාවය අන්න ඒකයි. ඉතින් එතකොට දකින්න ඕනේ මෙහෙම එන ගමන තුල අපිට පේන්නේ නැති වෙනවා ඒ පවේ මේ පවේට අපි ගැට ගැහුනේ කොහොමද? පටිසන්ධියක් ආවේ කොහොමද? ඒ පෙර භවයේ ඉඳලා මේ භවයට අපි සම්බන්ධතාවයේ ගොඩනගින මොනවැන්ද? ඒකේ මේකේ මුකුත් ආවද? නැත්නම් මෙතනද එතනදී සම්බන්ධයේ මොකද්ද? ඔන්න ඔක තෝරාගන්න බැරි කමක් තියෙනවා. ඒ තෝරාගන්න බැරි වුහම අපිට හොයාගන්න බැහැ සසර ගමනක් හැදෙන හැටි. ඒකයි කාරණේ. ඉතින් මේක තමයි කම්ම වට විපාක වට කම්ම වට ක්ලේශ වට විපාක වට කියලා ත්‍රිපරි වටයකින් සම්බන්ධ කරලා. ද්වාදසාකාර වුණ මේ පරිත්‍ථසමුපාදයත් දොළොස් ආකාරයෙන් යන පරිත්‍ථසමුපාදයත් විග්‍රහ කරලා තියෙනවා. ඒත් එක ක්‍රමයක්. පරිත්‍ථසමුපාදයේ මේ කාරණා 12ක් අංග 12ක් ක්‍රියාත්මක වෙනවා වට තුනකට. අවස්ථා තුනකට. නැත්නම් මේ ගැට ගැහිලා වට වෙලා තියෙන තුනක්. සසලට වට වෙනවා. සසලට කොටු වෙනවා. කොටු වෙලා මේ සසල ගමන හැදෙන්න අවස්ථාවෙන් අවස්ථාවට එකිනෙක සංනියෙන්න සම්බන්ධතාවකින් ගොඩනැගෙන ක්‍රමයක් තියෙනවා. ඉස්සෙල්ලා තිබිච්ච එකක් ඉදිරියට ආවා නෙමෙයි. ය භවයෙන් පුනර්භවයක් හට ගන්නවා. ඒ භවය ආවේ කර්මී විපාකයක්. අනේ කර්ම වට විපාක වට. විපාක වටයක් හැදෙන්න නම් ක්ලේශ වටයක් තියෙනකොට තමයි කර්මයේ විපාකය හදන්නේ. කම්මා විපාකා වත්තාන්ති විපාකෝ කම්ම සම්භවෝ තස්මා පුනබ්බවෝ හෝති ඒවන් ලෝකෝ පවත්තති. කර්මියෝ විපාක ගෙන දෙනවා. විපාකයෝ නැවත යවන්නේ කර්ම සිද්ධ කරනවා. මේ නිසා පුනර්භවය හට ගන්නවා. ඒ නිසා ලෝකයක් කියන එකක් පැවැත්මට සකස් වෙනවා. මේ යන ක්‍රමේ යම් දෙයක උතර අතරමැදියේක ඉන්නවා. භවයෙන් භවයට ගැට ගන්න. ජාතියක් ඊළඟ ජාතියට සකස් කරන. අන්නේ අතරමැදිය මොකද්ද? ක්ලේශ වටේ හේවා තණ්හා උපාදාන දෙක. අවිද්‍යා සංකාර. අවිද්‍යාව කියලා කිව්වෙත් ওই තණ්හා උපාදාන පවතින්නේ අවිද්‍යාව නිසා. අන්නේ අවිද්‍යාව නිසා අවිද්‍යාව සහගතව සංඛාර නැగిලා එනකොට අන්න අවිද්‍යා සංකාර කියන එක කර්ම වට වශයෙන් ගොඩ නැගුණා. අවිද්‍යාවෙන් කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර ගොඩ නැගිනකොට අන්නේ ටික තමයි පුඤ්ඤාවි සංකාර, අපුඤ්ඤාවි සංකාර, ආනිඤ්ඤාවි සංකාර කිව්වේ. අර ඒ වගේම කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර කියන එකට අභි සංකාර කියලා කොටසක් එකතු වෙනවා. අන්නේ අභි සංකාර වුණහම තමයි සසල ගමනට හේතු වෙන්නා වූ අර ඉස්සෙල්ලාම හටගන්න කර්ම වටේ සකස් වෙන්නේ. පුණ්‍ය කර්ම හෝ පාප කර්ම හෝ මුල් වෙලා. ඕකට ඉන අවිද්‍යා සංකාර කම්ම වටේටයි ති. ඒ කම්ම වටේ ඇතුණහම අවිද්‍යා සංකාර දෙක හටගත්තාම කෙලෙස් වලින් අහක වෙච්ච එකක් නෙමෙයි. ඒ කෙලෙස් වටේ සම්බන්ධය එතනක් තියෙනවා. සම්බන්ධිලා කම්ම වට ක්ලේශ වට කියන දෙකෙන් ක්ලේශ වටේ දුරුකලේ නැත්නම් ඒ කියන්නේ තණ්හා උපාදාන දුරු නොකර තිබුණොත් අර අවිද්‍යා සංඛාර ගොඩ නැගිනවා. ගොඩ නැගුණාම විපාක වටයක් වශයෙන් පටිසන්ධියට හේතුන විඥානයක් පහළ වෙලා මත්ලියේ සහිත කයක් ගතක් හිතක් සහිත විපාකස්කන්ධයක් වශයෙන් විඥාන නාම රූප පහළ වෙලා ඒකෙන් ඇසකන දිවනාසයේ ශාරීරිය මන කියන සලායතන පහළ වෙලා ඒකෙන් ස්පර්ශ ලෝක ස්පර්ශ කරන හැකියාවක් ඇති සත්වයේ ගොඩ නැගිලා වේදනා කියනා වූ ප්‍රතිඵලී ලබන දෙන්න සකස් වෙනවා. මෙන්න මේකේ කියනවා විපාක වටේ සකස් වුණා නැත්නම් ඉපදුණා. අනේ ජාතියක් පහළ වුණා කියන ඔතෙන්ද. දැන් ඔතෙන්දී එකක් කරනවා. ඒ පුදියා ක්ලේශ වටයක් ගොඩ නගනවා. මොකද්ද? හරි වේදනාවට ආව තැන් පටන් වේදනාව පීඩලා. වේදනාපත්‍ය තණ්හා, තණ්හාපත්‍ය උපාදාන කියලා මුලදී කිව්ව අවිජ්ජා සංඛාර ක්‍රියාවලිය අවිද්‍යාව මුල් කරගෙන අවිද්‍යාව සහගතව පටන් ගන්නවා ඔතනින්. පටන් ගත්තාම මොකද වෙන්නේ? අන්න ආයි සැරයක් ක්ලේශ වටයක් තණ්හා උපාදාන කියලා ගොඩනගනවා. ඒ ක්ලේශ වටය ගොඩනගිනකොට මොකද වෙන්නේ? භවයේ තුලින් අර අවිද්‍යා සංඛාරයන්ගෙන් හදාගත් එකට කියනවා කර්ම භවයේ. ওই කර්ම භවයෙන් අර කියන ඔය ක්ලේශ භවය අර කියන විපාක ක්ලේශ භවයටපත් වෙලා නේද අර මේ ක්ලේශ වටයෙන් තණ්හා උපාදාන අත්හැරලා තිබුණේ නැහැ නම් මරණාසන්න මොහොත වෙනකොට. අන්න ඒ විලාදී කර්ම භවයෙන් පුනර්භවයක් හට ගන්නවා. ඒ කියන්නේ කර්ම භවයේ ප්‍රවෘත්ති විපාක වශයෙන් මරණාසන්න මොහොත එනවා. විපාක වශයෙන් කළා වූ කර්මයට අනුකූල කර්මයක් කර්ම නිමිත්තක් ගති නිමිත්තක්. ඔන්නේ කර්මයේ කර්ම නිමිත ගති නිමිත පහළ වෙලා එනකොට ඒක කර්ම විපාකයක් වශයෙන් එන්නේ කරපු කර්මයක. ඔන්නේ විපාකයේ කම්ම සම්භවය කියලා එතෙන්දි හට ගන්නා මොකද්ද? භවයෙන් පුනර්භවයක්. යම් කිසි භවක නම් අපි හිටියේ යම් කිසි කර්මයක් කරලා ඒක ගෙවිලා ගියා දැන් මතක නැතුව ගියා. හැබැයි අන්තිම මරණාසන්න මොහොතක ඒක එවෙල සිද්ධ වෙනවා වගේ නෝ. එනකොට මොකද වෙන්නේ? භවයෙන් පුනර්භවයක් ගොඩ නැගුවා වෙනවා. අන්න ඒක තමයි කියන්නේ මරණාසන්න මොහොතක කර්මයක් කර්ම නිමිත්තක් ගති නිමිත්තක් ළඟා වෙනවා. ඇවිදලා අපිට චිත්‍රයක් වාගේ මැවිලා පේන්න පටන් ගන්නවා කියලා. ඔන්නේ අවස්ථාව වෙනවා. ඉතින් ඕක විවිධාකාරයෙන් එනවා. අපි අපුඤ්ඤාපි සංකාරයක් ෆැස් කරගෙන හැම හිටියනම් ඒ කියන්නේ ගේ දොර රකින්ද, ඉඩ කලන් රකින්ද, තමන්ගේ වගාව රකින්ද, බලාපොරොත්තු තියාගෙන අයිත්‍යයක් අසාධාරණයක් කරන හොරු. හැබැයි අහුනොත් මම ඒක එක කෑරි කපනවා. යවන්නේ නැන්නේ ලේසියෙන්. ඔහොම කියලා කඩුවක් එහෙම හංගාගෙන ඔය කාලයක් ගත කරනවා. තමන්ගේ කෙහෙල් කොටුව හරි ගමන් නැහැ රැක රැක. එහෙනම් පොල් ඉඩම රකින්නවා. සෑ එමෙහි යනවා. අහුනොත් පෙටි ගහලා දානවා ගහමුළුම. ඔහොම රෞද්‍ර විදිහට හිත හිතා ගති තියාගෙන ඉන්නවා. නමුත් ඔය පුදුලා ඔය කාති ලක්ෂණයෙන් ඉඳලා අර දූෂ්‍ය මානසිකත්වයෙන් ඉන්නකොට වෙන පිනකුත් එහෙම කරගෙන තිබුණ නැත්නම් මරණාසන්න මොහොත වෙනකොට දැන් ඔහු කර්ම වටය සකස් කරගෙන තිබුණ අවිද්‍යාවෙන් වටනාදිය රකින්ද. පොල් වත වටිනවා, කෙහෙල් කොටුව හරි වටිනවා කියලා. අවිද්‍යාවෙන් බැහැපු නිගමනය නිසා ඔහු කර්මයක් රැස් කළා. කර්ම වටය මොකද්ද? අර කඩුවත් අරගෙන වටේ කැරී කැරී කාය කර්මයක්, වචී කර්මයක් ක්‍රියාත්මක කරගෙන ක්‍රියාත්මක වෙනකොට මොකද්ද ගොඩ නැගුණේ? පාප කර්මයක් ගොඩ නැගුවා කර්ම වටය අවිද්‍යාව නිසා. දැන් ඕක ගොඩ නැගගහම ඕක මොකේද හිටියේ? ඔහු හදාගත්ත ප්‍රවෘත්ති පටිච්චසමුපාදයේ ක්‍රියාත්මක වෙලා ඔහුට පහළුණා ඉබඳම ද්වේෂ හිත. අන්න ඔහු කරන කටයුතු නිසා ඔහුට නැගිලා ආපු එක අහුනෝ කපනවා කොටනවා. කැරී කැරී පරිසරන කඩුවත් අරගෙන වටේ යනවා. හැංගිලා බලා ඉන්නවා. ඔය අදහසත් එක්කලා කරපු ක්‍රියාවලියත් එක්කලා ඔහුගේ මනස එන්න එන්න ක්‍රූර බවටපත් වෙනවා. විඥානේ රෞද්‍රයි. දැන් ඔහුගේ අතපය කොහොමද? මූණ කොහොමද? ඔයගේ අවස්ථාවක වැළුවත් එහෙම යාළුවෙක් හරි හිතවතෙක් හරි දැකලා මොකද බම්මි? මූණ යකා වාගේ හදාගෙන. යකා වාගේ නීයේ කෙහෙල් කරන කපලා. පොල් වල්ලා කපලා. අහුනෝ පෙත්තෙන් පෙත්ත කපනවා මං ඕක. වෙවුලනවා. මොකද මේ වෙවුලන්නේ? වෙවුලනවා නෙමෙයි වලහංකෝ අහුන කරන වැඩේ ඔකල. දැන් සලායතන මොකද වෙලා තියෙන්නේ? හටගත විඥානීය මේ ප්‍රවෘත්ති විඥානී නාම රූපයේ සකස් වෙලා සලායතන ඇසකන දිවනාසී ශාරීරිය ආයතන වෙලා තියෙන ඇදලා ද්වේෂ සහගත මානසිකත්වයේ කය හැදිලා නැද්ද? යක්ෂ ගතියේද? දැන් සලායතන පත්‍ය වස ඔහුගේ ස්පර්ශය මොකද්ද? යක්ෂ ගති ලක්ෂණයමයි ස්පර්ශය තියෙන්නේ. පස පත්‍ය වේදනා. ඒ වේදනාව අර කියන්නා වූ ද්වේෂ සහගත පටිගේ නැගින්නා වූ වේදනාව. පලි ගන්නවා. අත්තරින්නේ ඔහු එකට ප්‍රියයි. මధుර නැහැ ප්‍රියයි. යන් ලෝකේ පිය රූපං සාත රූපං ඉති සතන්හා උපජ්ජමාන උපජ්ජි දෙත නිවිසමාන නිවිසති. මෙන්න මధుර දෙනක් නෙමෙයි ආයේ ප්‍රිය දෙන. පංචකාමයේ මధుරයි, ద్వේෂේ ප්‍රියයි. ඔන ප්‍රිය දේ මధుර දේ තෘෂ්ණාවට හේතු වෙන හැටි. දැන් මොහොත මමත්වයෙන් අරගෙන මගේ ආධිපත්‍ය මට ඕන හැටියට මේක පවත්වන්න ඕනේ. මගේ පොල්වත් එකකට ඕන හැටියට පවත්වන්න දෙන්න බෑ. ආපුවේ මමත්වයත් ඒක කියලා ඇවිදිරටන් ඌට ප්‍රියභාවයක් ඇති වුණා. ඔහුගේ දෙයක් හැටියට මේක ආරස්සා කරගන්න. ඒ නිසා මොකද කරන්නේ? ඒක මුල් කරගෙන ඔහුට හටගත්ත වේදනාපත්‍ය පටිගං පටිගේ ගැටෙනවා. දැන් සැලබවටපත් වුණා. දැන් ඔහු ඒකේ ගිහිල්ලා මොකද කරන්නේ? පටිගපත්‍ය ආදිමොක්කෝ. ඒක මුදුන්පත් වුණා. මුදුන්පත් කරන්නේ දැන් ඔහු ඉන්නේ කර්ම භවක. ඔන්න කරගත්ත එක වෙන පිනක් කරගෙන තිබුණ නැත්නම් මරණාසන්න මොහොත කිට්ටි වෙනකොට ඇතකන දිවනාසී ශාරීරිය කියන ඉන්ද්‍රිය පහ දුර්වල වෙනකොට මනසට ගොඩ නැගිලා තිබිච්ච එක අන්තිමට හරියට තල්ලත්තේ මේ අර මැද හරිය නැහැ මුලට දිනවා. මේ පිටට සම්බන්ධ දෙන සනිකල අමුයි වටේ කොම කොල මෙරිලා ඔය උපමාවක් පැරණි කාලේ නම් දීලා තිබිච්ච. මේ වගේ ඇතකන දිවනාසී ශාරීරියේ දුර්වලලා හොදට ඒවර දැනින්නේ නැහැ, ඇහෙන්නේ නැහැ, මොකුත් නැහැ. හැබැයි මනේන්ද්‍රිය ප්‍රබලයි. මනේන්ද්‍රියට දීලා තිබෙන මොකද්ද? පදුට්ට මනසෙන් ප්‍රගුණ කළා තිබිච්ච එක ආවා. ඇවිදිලා හිටන් අන්න භවයේ කර්ම භවයේ ක්‍රියාත්මක වුණා. දැන් ඔහුට පේනවා පොල්වත්ත පේනවා, කෙහෙල් කොටුව පේනවා. ඔහුට දැන් හිතෙනවා අන්න හොරු එනවා. දැන් මේ මොකද්ද මැවෙන්නේ? ගති නිමිත්ත, කර්ම නිමිත්ත මැවිලා එන හැටි. කර්මයට අනුකූලව අන්න ප්‍රවෘත්ති පාකින් එන හැටි. දැන් මෙහි පනාදිනවා. දැන් ඔහුට තේරෙන්නේ නැහැ පනාදිනේ බව. ඇඟ වෙවුල වෙවුල මේ හිරි වැටි වැටි හීතල වෙවි අල්ලා බලනකොට මොකුත් ඇඟට දැනෙන්නේ නැහැ. කකුල් හරිය දැන් හීතලයි, අතපය හීතල වෙලා තන්තන් තව පපුවේ පන තියෙන කියලා මෙහි බලා ඉන්නවා. අර මේ නව නවීන විද්‍යාලෝකේ නම් අර එහා වැතෙන් මීතියා කියලා පී 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 ගන මේ පපි හඳ යන හැටි. ඕක දැන් නවතින්න ඔන්න මෙන්න කියලා මෙයා මනෝලෝකයෙන් ගිහිලා හිටන්. දැන් මොකද කරන්නේ? මනෝලෝකේ ඔක්කොම කර්ම නිමිත්ත මැවිලා කර්මයට අනුකූලව කය හැදිලා මනෝකයක් නිර්මාණය වෙලා තියෙනවා. කඩුව මැවිලා තියෙනවා පැත්තක.
මොකද කරන්නේ? හිතහන් දෙන්නාද වැඩි. ගත්ත කඩුව පැන්නා. හා කලම හිපන ගියා අර මේ එන්ජින් එක නැවතුණා. වැසියම නැවතුණා. මොකක්ද වෙලා තියෙන්නේ? මිනිහා වල හෘදේ නැවතුණා කිව්වා. මොකද්ද සිද්ධ වුනේ? අරුව පන්නනවා. කවි දන්නද කොහේද පැන්නේ? මනෝමය කයින් හදාගත්ත යස කය හැදිලා හිටන් ඒ මොහොතේම උපන්නා. උපදිලා හිටන් මැවිච්ච ගෙහෙල් කොටුව හොයාගෙනයි මේ යන්නේ. නමුත් ඒ කරපු එක අපරාධේ කොහොමද? අර මැවිච්ච එක තුල මහා කාල ගෝට්ටියක් එතන පටන්ගෙන අලු කඩුවෙන් අනික කොටනවා, ඒක අනික කොටනවා, හොරා ඇවිදලා අනිකට කොටනවා. ඔය ඒ ලෝකේ ක්‍රියාවලිය දැන් පටන් ගත්තා. ඉතින් යක්ෂ කොටසල කැපෙනවා, කෙටෙනවා, පෙති ගහනවා, කරුණ ශක්තියක් අයි අලි හැදෙනවා, යලි කඩුව අතට එනවා, අනික වාසේ පන්නනවා, ඒක අර ගහනවා, කපනවා, ඒක හැංගිලා නම් ඒකට පිහින් අයිනවා. ඔය ක්‍රියාවලිය මර ලතෝනියක් දිදී අර කරපු කර්ම ශක්තියෙන් ඔහු ගැලවෙන්න තියෙන කොච්චර දැඩිව කරගත්තද? ඒ කාලේ ආයුෂනකන් අවුරුදු ලක්ෂ කෝටි ගණක් ඔය මනෝමය කිහෙල් කොටුවේ මනෝමය පොල්වත්තේ ඔය කියන්න ආවු සිද්ධියේ දහදුක විඳිනවා යස්සයා වෙලා. මෙන්න අධ්‍යාපකට යන හැටි. දැන් මේවා පේන්නේ නැහැ. නිකන් බැලුවට පොත්වල මෙයා විග්‍රහ කරපු දෙනා කණේ වන්ද හොයන්න දෙයක් ඔහෙ තියනවාද කියලා. හෙල අටුවාවල ඉස්සෙල්ලා තිබිජා හොයන්න බෑ කියලා අයින් කරලා තිබිච්ච එකයි වෙලා තියෙන්නේ. ඔය විග්‍රහ වෙලා තිබුණා. මෙන්න මෙහෙමයි අධ්‍යාපකකින් අධ්‍යාපකට සත්‍යය යන්නේ මලකඳ මෙහෙ පුච්චලා දානවා. පුද්දිලා අන්තරාභාවය කියන්නේ උන්නොතෙන්ට අන්තරාභාවය කියන එක ගන්ධබ්බය. නැත්නම් යක්ෂ ලෝකේ. නොපෙන ලෝකපැත්ත. අන්න එතන ගිහිලා ඒ කර්ම ශක්තිය දිනකන් ওই જાතියේ දුක් විඳගෙන එකිනෙකා කපා කොටාගෙන මරාගෙන අර වස්තුව රකින්න එක මැවිනවා. මැවින එකේ ඉන්නවා. ඒ හොඳ පැත්තත් ඒ වගේ නරක පැත්තත් ඒ වගේ දෙ පැත්ත මේ වගේ. දැන් අපි කතාවක් තියෙන එක්තරා මිනිස්සේ වෙන පිනක් දහමක් මොකුත් කළේ නැහැ. අවසානෙ නිකන් ඉන්නකොට මොකද කරන්නේ? හකුරු හදලා ජීවත් වෙන මිනිසෙක් මේ හැමතැනීම ওই පුරුක් දඬු අරන් ගිහිල්ලා හදාගෙන ගිහිල්ලා මිනිහා ඔවා මිරිකලා පැණි අරගෙන හකුරු හදලා මේ වෙන තමයි ජීවත් වෙන්නේ. හැබැයි පිනක් දහමක් කවදාවත් කරන්නේ නැහැ. හැම ඉඩක් ඇත්තෙත් නැහැ. එක දවසක් මේ උපුරුක් මිටියක් කරගෙන පොඩි ළමෙක් පිටිපස්සෙන් අඬනවා. ඉතින් අද කියන හැටි නැති මාමයා නේ උපුරුක් කැල්ල දිලන්න කියලා කෑ ගන්නවා. ඉතින් මොනව හරි කියලා ඉල්ල ඉල්ල යනවා. ඉන්නකොට ඔක දැන්නේ මේකෙන් බේරෙන්න බෑ කියලා හරි යන ගාම තිවිච්ච පොඩි උපුරුක් කැල්ල කරගෙන පිටිපස්සෙන් ඉඳ කියලා පිටිපස්සෙන් විසි කරලා යන්න ගියා. මේකෙන් බේරෙන්න බෑ කියලා. සත්‍යව බලන්න නැතුව අර උපුරු මිටියර යන්න ගියා. ඔන්න පිරා කොච්චරයි තිබුණේ කරිච් එක. මරණාසන්න මොහොත වෙනකොට ඔන්න ඕක මතුණා කර්ම නිමිත්ත වශයෙන්. දැන් යාර වෙනවා උපුරු කනාන්තරය. මෙයිලා කර්ම ශක්තිය මේච්ච උපුරු කනාන්තරි. මේ ලෝකේ කොහෙ තියෙන කියලා හෙව්වොත් හීන ලෝකේ කොහෙ තියෙන හෙව්වා වගේ තමයි. මේ විශ්සේ ලෝක විශ්සේ අචින්තය හිතන්න බෑ කිව්වේ ඕකයි. අන්නේ අපි හීන ලෝකේ වේනා වගේ කර්මජ ලෝකයක් මැවෙන උපුරු කනාන්තරය. මෙයා මොකද කරන්නේ? බඩිකිනි වෙනවා. වෙන කණ්ඩ දෙයක් නැහැ. යන්න ඕනේ උපුරු කැලක් කලයන් කණ්ඩ කියලා ගියා. ඔච්චරයි මෙතනින් සිද්ධ වුනේ. මෙතන පණ ගියා. එයා දන්නේ නැහැ මැරුණවා. එතනින් ගිහින් උපුරු කනාන්තරය අනිත් පැත්තේ. විසාති විචක නැහැ. පිටිපස්ස බලනකොට අර තියෙන පිටිපස්ස එහාට හැරෙන්න ආයි පිටිපස්ස. දැන් මෙයාට කලාගන්න විදිහක් නැහැ. මොකද හේතුව? ඉස්සරහට දුන්න උපුරු කැලක් දුන්න නම් ඒ උපුරු කැල හරි කඳ හම් වෙනවා ඉස්සරහට හම් වෙච්ච එක. පිටිපස්සට විසි කරලා ගිය නිසා මෙයාට කඳ හම් වෙන්නේ කවදා හරි කර්ම විපාකේ ඒ જાතියකින් පිටිපස්සෙන් ගිහිල්ලා අල්ලගෙන කලාගන්න ඕනේ උපුරු කැල. කර්ම ලෝකයේ හදිත්‍ය හැටි. අන්නේ මෙයා මොකද කරන්නේ? ඊට පස්සේ උපක්‍රමයක් මත උනා බල බල ළඟම පිටිපස්ස දිනා පිටිපස්ස ටික අල්ලගත්ත එක ගහ. අහු වුණා. කලාගෙන ඒක කනවා. අන්න අර අමනුෂ ලෝකේ ඉඳගෙන අමනුෂ කෑමක් වශයෙන් හම්බෙච්ච එක කරු ඒකත් පිනේ ප්‍රතිඵලය. අර ළමයාට පිටිපස්සට විස කරපු උපුරු කෑල්ලේ ප්‍රතිඵලයේ ඒ පිනේ මට්ටමට පෙරේතියා වෙලා ඒ ලෝකේ උපන්නත් වෙන දානය දුන්නේ නැතත් බඩිකින්නට උපුරු කෑල්ල කන්න පුළුවන් තත්ත්වයක් ඒ ලෝකේ හැටියට හටගත්ත කර්මජ ලෝකේ හැටි. අන්න විපාකයක් ඇදිලා ඒකට ගිය ආකාරය. දැන් ඉතින් ඔය ගන්ධබ්බය ඇහුවොත් එහෙම මොකෙක් කියන්නේ ඔකට? දැන් එයා කවුරු කියන්නේ? මිනිහා මලා. දැන් කොහෙද ගිහින් උපන්නේ? දැන් ඕක ලෝකයේ අභව දන්නේ නැද්ද? මේ බුද්ධහමි තියෙන විස්තරණේ ඔය. ඉතින් ඒක ලෝකේ මොකද්ද? අන්න අර ගන්ධබ්බ ලෝකේ. සීල සුගන්ධයේ හෝ දුසීල දුර්ගන්ධයේ එල්බ ගන්නවා. එල්බගෙන තමයි ඒකේ උපදින්නේ. මේ බුදුරණන් වහන්සේ දේශනා කළ තණ්හාව උපාදානී කරගෙන ඊ සත්‍ය ජීවත් වෙනවා. මේ කය අත්හැරලා මතු කයකට ගියේ නැත්නම්. ඔය කය කියන එක දකින්න ඕනේ. මොන જાතියේ කයද? මේ මස්ලේ කය අත්හැරලා තවත් මස්ලේ කයකට ආපහු එනකන් අතර තිබෙනනම් කාලයක් අන්නේ කාලේ ඕකේ ඉන්නවා. එහෙම අවස්ථාවක් වෙයි තියෙන්නේ. අන්නේ විලාය තමයි තණ්හාව උපාදානය කරගෙන ජීවත් වෙනවා. එහෙනම් තණ්හාව කියන්නේ මොකද්ද? තණ්හාව කියන්නේ හේතුවක ඵලයක්. කුමක් නිසාද හටගන්නේ? වේදනාපත්‍ය තණ්හා කියන සිද්ධාන්තිය. එහෙනම් ඔහුට ඒ තණ්හාව හටගන්න විදිහක් නෑ. භුක්ති විඳින්න සැප හෝ දුක් හෝ වේදනාවක් නැගෙන්න ඕනේ. ඉතින් වේදනාව කියන්නේ කොහොම එකක්ද?
ඒකත් හේතුඵලයක් නිකන් අහමින් හටගන්න එකක් නෙමෙයි වේදනාව පස්සපච්චය වේදනාගින් ස්පර්ශයෙන් හටගන්න ඕනේ චක්කු සම්පස්ස සෝත සම්පස්ස ගාන සම්පස්ස ජීවහා සම්පස්ස කාය සම්පස්ස මනෝ සම්පස්ස කියන්නේ මෙන්න මේ සංස්පර්ශයක් ගින එකකින් තමයි වේදනාවක් හටගන්නේ නිකන් හටගන්නේ එහෙනම් එතන ඔහු තණ්හා උපාදානිය භුක්ති විඳලා මලාට පස්සේ තව තැනක උපදිනක ඔහුට ලැබිලා තියෙන්න ඕනේ ඒ සමගම ස්පර්ශයත් එතන තියෙන්න ඕනේ ස්පර්ශේ ලබන්න නම් සලායතන පත්‍ය පස්සු එතන සලායතන තියෙන්නත් ඕනේ නැත්නම් ස්පර්ශ ලබන්න බැහැ ඒ මොහොතේම ප්‍රතිඵල ලැබෙන්නේ එහෙනම් සලායතන ලබන්න නම් නාම රූප පත්‍ය සලායතන එතන නාම රූපය තියෙන්න ඕනේ සූක්ෂම එක තිබුණා තියෙන්න ඕනේ ඒ නාම රූපෙ මොකෙන්ද හටගන්නේ විඥාන පත්‍ය නාම රූපං විඥාන පත්‍යෙන් පහළ වෙන්නත් ඕනේ එහෙනම් පහළ වෙන ක්‍රමවේදයක් තියෙනවා ඔය පරිත්‍යාගෝපාදී ක්‍රියාත්මක වෙනවා භවයට යනකම් භව කියන තැනට පත් වෙන්න උපාදානීය අවසානට යනකම් එක සම්පින්දනය එකට එක ගොඩට ක්‍රියාත්මක වෙනවා එනිසා කියනවා හේතු පරිත්‍යාගෝපාදී ප්‍රත්‍ය පරිත්‍යාගෝපාදී අඤ්ඤමඤ්ඤ පරිත්‍යාගෝපාදී සම්පවිත පරිත්‍යාගෝපාදී කියලා හේතු ප්‍රත්‍ය අඤ්ඤමඤ්ඤ සම්පවිත කියන මෙන්න මේ කාරණා හතරකින් පරිත්‍යාගෝපාදී බැඳිලා තමයි අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලආයතන ස්පර්ශ වේදනා තණ්හා උපාදාන කියන දෙන්න ගන්න නැගින්නේ අවිද්‍යාව යම් තැනකින් පටන් ගත්තා නම් විද්‍යාමාන වුණා නම් සංකාර විඥාන නාම රූප ඔක්කොම එකට අවිද්‍යා පත්‍ය සංකාරා අවිද්‍යා හේතුක අවිද්‍යා සම්පයුත්ත අවිද්‍යා පත්‍ය සංකාරා මේ වගේ සංකාර පත්‍ය විඥාන සංකාර සම්පයුත්ත සංකාර හේතුක ඔය යන ක්‍රමී විඥාන පත්‍ය නාම රූපං විඥාන සම්පයුත්ත සමගයි යෙදෙන්නේ එකක් ඇත්තටලා එකක් පහුවිලා එහෙම යන එකක් නෙමෙයි. ඒකටම ඒ දෙනවා. අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධ වෙනවා. අවිද්‍යාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය අපි අවිද්‍යා. සංඛාරපත්‍ය විඥාන විඥානපත්‍ය අපි සංඛාරා. විඥානපත්‍ය නාම රූපං නාම රූපපත්‍ය අපි විඥාන. නාම රූපපත්‍ය සලආයතනං සලආයතනපත්‍ය අපි නාම රූපං. ඒකින් එකට සම්බන්ධයි. සලආයතනපත්‍ය පස්සෝ පස්සපත්‍ය අපි සලආයතන. පස්සපත්‍ය වේදනා වේදනාපත්‍ය අපි පස්සෝ. ඒකටම ඉන්නේ. වේදනාපත්‍ය තණ්හා තණ්හාපත්‍ය අපි වේදනා තණ්හාපත්‍ය උපාදාන උපාදානපත්‍ය අපි තණ්හා මෙන්න මේ විදිහට හේතු ප්‍රත්‍ය අඤ්ඤමඤ්ඤ සම්පවිත කියන මෙන්න මේ ප්‍රත්‍ය වෙන ක්‍රමවේදියන්ගෙන් එක පොදියට හැදිලා තමයි යම් තැනක තණ්හා උපාදාන ලැබුණොත් නැగిලා තියෙන්නේ එහෙනම් යම් තැනක තණ්හා උපාදාන විද්‍යාමානද එතන ලෝක සම්මතියේ සත්වේක විද්‍යාමානයි ඒක නෑ කියන්න බෑ නව සූක්ෂම තත්ත්වේ විතරයි වෙනස ඉතින් පරිත්‍යාගෝපාදය තෝරන්න කියලා බුදුරන් වහන්සේ දේශනා කළේ පරිත්‍යාගෝපාදයේ බහවල් තේරුම් ගන්න. ඒ වචනේ ඊට ගැලපෙන්න ඕනේ. ඒතර ඒක තමයි ධර්මයේ බහවල්නවා කිව්වේ. මේ සූත්‍රයේ බහවලන්ද මොකේද අයිති වෙන්නේ? දුක්ඛ ස්කන්ධයේ කො අයිති වෙන්න ඕනේ. ඒක දුක සමුදයට අයිති වෙන්න ඕනේ. ඒක දුක නිරෝධයට අයිති වෙන්න ඕනේ. නිරෝධයෙන් මාර්ගයට අයිති වෙන්න ඕනේ. ධර්මයෙන් නිවන් දකින්න පැත්ත නම්. ලෝකේ වැඩෙන පැත්ත නම් දුක්ඛ සහ සමුදය දෙකේ ගැලපෙන්න ඕනේ. අන්න සූත්‍රයේ බහවල්නවා ඒකට ඒකට බහනවා විනීත බහ බලන්න කිව්ව කතාව කොහොමද ගැලපෙන්නේ විනීත බලනකොට විනේ අවිනේ තෝරා ගන්න ඕනේ මොකද්ද රාගයේ ద్వේෂයේ මෝහයේ අවිනේ රාගක්ෂේ ద్వේෂක්ෂේ මෝහක්ෂේ විනේ මෙන්න මේක දාලා බලන්න නැත්නම් ලෝභ දේශ මෝහ අවිනේ අලෝභ දේශ මෝහ විනේ ලෝක සත්‍යයෙන් ඒකට දාලා බලන්න බලනකොට සැසඳෙන්න ඕන ගැලපෙන්න ඕනේ ඔන්න ඔය කාරණා ටිකෙන් තෝරා ගන්න ඕනේ ඒක දහමට ගැලපෙන කතාවක්ද කියලා එමයි කි නිගමනය කරන්නේ. ඉතින් මෙන්න මේ ක්‍රමයට යම් කිසි කෙනෙක් ජාතිය පහල කරනා නම් ඉතිරලා තිබුණ ජාතිය ඉක්ම ගිහිල්ලා ඒක මරණයෙන් කෙලවර වුණා නම් නැවත වාරයක් උප්පත්ති වශයෙන් සකස් වෙනකොට අන්න සංකතයක් පහල වුණා උපතක් පිනේ. සිටියහුගේ විපරිණාමයක් පිනේ. ඉතින් එදින ඔක ගෙවි ගෙවි යනවා. වෙනස් වෙවි යනවා. කෙලවරක් පිනේ මරණයක් පිනේ. කවදා හරි ඔක අවසන් වෙනවා. මොකද සංකතයක් හේතුවකින් පහල වෙච්ච නිසා හේතුවේ ශක්තිය ගෙවිලා ගියාම ඊට පස්සේ තවදුරටත් පවත්වන්න බැහැ. එදාට ඉවරයි. අන සංකතයක හැටි. ඉතින් ඒ නිසා උපතක් පේනවා නම් විපරිණාමයක් පේනවා නම් වෙනසීමක් පේනවා නම් ඒ තමයි සියලු අධ්‍යාපක ස්වභාවය. උපන් සියලු සත්වයෝම ඉන්න වෙතුළු. ඕක දකින්න ඕන. ඔ කුසල මූල පත්‍ය සංඛාරා කියන එකේ ක්‍රම දෙකක් තියෙනවා. ඒක තමයි පරිත්‍යාගෝපා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ක්‍රම දෙකක්. එකක් ලෞකිකයි කෙලෙස් සහිතයි සුගතියට හේතු වෙනවා. එක ආර්ය අෂ්ටාංගික මාර්ගය. අනික ලෝකෝත්තරයි නිවනට හේතු වෙනවා. ඉතින් කුසල මූල පත්‍ය සංඛාරා කියන පරිත්‍යාගෝපාදී චක්‍ර දෙකක් ක්‍රියාත්මක වෙනවා. එකක් තමයි අර මේ ලෞකික වූ සුගතියට හේතු වෙන්නා වූ කෙලෙස් සහිතවන්නා වූ පරිත්‍යාගෝපා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒක ක්‍රියාත්මක වුණාම ඒක හටගත්තාම කුසල මූල පත්‍ය සංකාරක ලෞකික වූ අලෝභී අදීසි අමෝහී කුසල මූලයේ කරේන පටන් ගන්න. කුසල මූල පත්‍ය සංකාරා. අලෝභ කුසල මූලං අදෝස කුසල මූලං අමෝහෝ කුසල මූලං. අන්න ඒකේ නැහැටි. දැන් ඒකෙන් හටගන්නේ මොකද්ද? තත්ත කතමා මේ කුසල මූල පත්‍ය සංකාරා. පුඤ්ඤාවි සංකාරා. අනේ පුඤ්ඤාවි සංකාරයක් ඒකෙන් හට ගන්නවා. සංකාර පත්‍ය විඥාන. සංකාරයේ පුන්නේ විද විඥානයේ පුන්නේ වි. විඥානය පුණ්‍යයි. සංකාරය අභිසංකාරයක් වුණා නම් පුණ්‍ය අභිසංකාර නම් විඥානයත් විඥානේ අභිසංකාර විඥානය. අභිසංකාර කියන්නේ මත උපත හට ගන්නට හේතුකාරකින විඥානය පහළ වෙන්නේ. දැන් විඥාන පත්‍ය නාම රූපං කිව්වොත් ඒකෙන් පහළ වෙන්නේ සුගති අද්භව. නාම රූප පත්‍ය සලායතන කියලා දෙවියෙක් හෝ මිනිසෙක් වශයෙන් උපදින දිනක ඇස කන දිව නාසය ශාරීරිය මන ඊට අනුව පහළ වෙනවා. ඉතින් ස්පර්ශ වේදනා ඔක්කොම ඒ අනුව යනවා. ගිහිලා ඊටන් ප්‍රසාදයෙන් ඉන්නවා. ප්‍රසාදයත් ලැබෙනවා. මුදුන්පත් වෙලා ප්‍රසාදයේ මුදුන්පත් වෙනා කර්ම ශක්තිය ගෙවිලා ගිය දාර මොකද වෙන්නේ? ජාතිවත්ය ජරා මරණ කියලා ඒව මිත්‍යස කේවලස දුක්ඛක්ඛන්දස සමුදය හොදි කියලා ඒ දුකෙන් කෙලවර කරලා ඉවර කරනවා. ඒ මොකක්ද? ලෞකික වන්නා වූ කෙලෙස් සහිත වන්නා වූ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ක්‍රමවේදී. ලෝකෝත්තර වූ අපතේ ගාමීෙහිවත් නිවට ලෝකෙට යන්නේ නැති නිවට හේතු වෙන්නා වූ ප්‍රඥාවෙන් පහළ වෙන්නා වූ එකක් තියෙනවා. ඒ තමයි නිවන්ට හේතුකාරකින පටිච්චසමුප්පාදේ. ඒ ලෝභයයි අලෝභයයි දෙක තෝරාගන්න මේවා හුඟක් පොත්වල විග්‍රහ කරලා නැති නිසා තෝරාගන්න බෑ. ඒකයි තේරෙන්නේ. දැන් මෙතෙන් ලෝභී දෙක තෝරාගන්න ඕනේ. මොකද්ද මේ ලෝභ කියන වචනේ අර්ථයක් තියෙනවා. ලෝකී එල්බ ගන්නවා. ලෝ අබ්බ ලෝභ අබ්බ කරනවා කියලා කියන්නේ එබෙනවා එබිලා ඒක බැඳෙනවා. ඒකින් ගැලවෙන්න බෑ. මේ ලෝකයට ආස්වාදයේ දෙන ලෝකාස්වාදයේ බැඳෙනවා. බැඳිලා හිටන් ඒකේ හිර වෙනවා. ඒකේ ස්වභාවයක් තමයි ලෝභ කියන වචනෙන් එන්නේ. ඉතින් මේ ලෝභ සමාවය කවුත් මොකද දෙන්නේ? ඒකෙන් ඉවත් වීමක් තියෙනවා නම් ඒක අලෝභ වෙනවා. දැන් අලෝභ වෙන්නේ මොනවා නිසාද? අබුද්ධෝත්පාද කාලයක ලෞකික වන්නා වූ ආනිසංස දැකලා දන් දුන්නාම ඊළඟ අද්භවයේ හොඳ වාසනාවන්ත අද්භවයක් ලබා ගන්න සුගතියට යන්න පුළුවන් කියන කතාව ඒ කාලේ තියෙනවා. අබුද්ධෝත්පාද කාලෙත් ওই කතාව තියෙනවා. නිවන් දකින්න කතාවයි නැත්තේ. එතකොට ඒක විශ්වාස කරලා හිටන් හිතනවා මමත් ඊළඟ අද්භවයේ හොඳ තත්වයක් ඇති සම්පත් ඇති තැනක උපදින්න ඕන. මිනිස්සෙක් වුණා හරි දෙවියෙක් වුණා හරි මහේසාක්‍ය දෙවියෙක් වෙන්න ඕන. මහේසාක්‍ය මිනිස්සෙක් වෙන්න ඕන. ඒක වෙන්න නම් මේ විදිහට අලෝභයෙන් දන් දෙන්න ඕනේ. මං අද සිල් රකින්න ඕනේ, අදේශ වෙන්න ඕනේ, මිත් වළඳන්න ඕනේ. මෙන්න මේ අදහස් අරින අලෝභයෙන් අදේශයෙන් යුත් වෙලා කටයුතු කරනවා. අමෝහය කියලා කිව්වේ දසවත්වක මිත්‍යා දෘෂ්ටියෙන් වෙන්වීම. අන්න ඒ නිසා දසවත්වක මිත්‍යා දෘෂ්ටියෙන් වෙන් වෙලා ඒ ගති නිසා අලෝභ අධේ සමෝහ කියන මෙන්න මේ කාරණා තුනෙන් යුත් වෙලා පින් දහම් කරගෙන ජීවත් වෙන යම් කෙනෙක් ඉන්නවා. ඔහුගේ අවිද්‍යාව තියෙන නිසා ලෝකේ හොඳයි, සුගතිය හොඳයි, මට ඒකේ උපදින්න ඕන කියලා බලාපොරොත්තුවක් ඇති වෙනවා. මෙන්න මෙතන ඇති වෙනවා. මොකද වෙන්නේ? අන්නේකින් හටගන්න එක තමයි කුසල මූලපත්‍ය සංකාරය කියලා ලෞකික වන්නා වූ අර ලෞකික වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සුගතිය යන පැත්තෙන් යන ක්‍රමී. ඕකෙන් ගියොත් මොකද වෙන්නේ? ජාතිපත්‍ය ජරා මරණ එයාටත් ජරා මරණ එනකොට ව්‍යා ප්‍රිය කරන මනාප කරන දේක් ගොඩ නැගිලා විනාශේලා ගියේ. අනේ මගේ දෙව්වත් බැව, අනේ මගේ සම්පත්තිය විනාශ වුණානේ, මට විච්ච දෙයක් යටන් ශෝක පරිදේව දුක් දොමනස පායාස යටින් කෙලවර කරන්න සිද්ධ වෙනවා. ඒක ඔයකේ අනිච්ච දුක්ඛ අනාත්ත වශයෙන් දැක්කට පස්සේ අනේ කවුරු වෙන්නද? මොන සම්පත්තියක් ලබන්නද? මට වැඩක් නැහැ කවුරුවත් වෙලා ඉපදිලා. එහෙනම් මොකද ඕනි? මේ උපදින එකෙන් ඇතිවෙන්නා වූ මේ අනිච්ච දුක්ඛ අනාත්ත වන්නා මේ තිලක්ෂණේ දැකලා ඉපදීම අසාරයි කියලා දැක්කට පස්සේ එහෙනම් මම මොනවට ලෝභකම් කරන්නද? මට වැඩක් නැහැ මේ ලෝභයෙන් අල්ලා ඉඳලා. ගන්න කෙනෙක් ගනිලා ඕන එකක් කරගනිලා. මම මේ උපන් හින්දා ජීවත් වෙනා මැරෙනකම් මට හොඳටම ඇති. ඒකන් කොයිලේ වලත් මට කමක් නැහැ. මං කොතනවත් ඇලුම් කරන්නේ. මට වැඩක් නැහැ මේ අසාර දේවල්. ওই අදහස මුල්ලිලා හිටන් යම් කෙනෙක් ලෝකයේ බැඳෙන එක නතර වෙනවා. අන්න එයාට අලෝභයක් හම් වෙනවා, ආර්ය අලෝභය. මං ලෝකයා සමග ගැටිලා හිංගි කරලා හිංසා කරලා මොනවද ලබා ගන්නද? ලෝකයාට තරහෙන් දැඩි විලා මම මොනවද ලබා ගන්නද? තවත් මේ දුක් විඳිනවා මදිවතර ලෝක සත්‍යය. ලෝක සත්‍යය දන්නේ නැතුවල මහා අනාථය උන්. අනාථ ලෝක සත්‍යයෙන් තවත් හිංගි හිංසා කරනවා නම් ඒකත් මහා අපරාධයක්. කොහොම හරි යහපතක් කියලා දීලා නම් උන්ටත් මේ නිවන් මාර්ග පාදා දෙන මෙත් හිතක් වඩනවා මිසක් යහපතක් කරනවා මිසක් වෙන මොකක්ද කරලා නිකල ගත්තොත් ආර්ය ආදිවේසේ නැගිනවා. ඒක සසර ගමට හේතු වෙන යතියක් නෙවෙයි නිසා අපචේ ගාමී නිවනට හේතු වෙන්නා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය වෙනවා ඒක. මෙන්න මේකෙන් ගියොත් මොකද වෙන්නේ? ඒව මේතිය සම් ධම්මාන සම්මුදේ හෝති කියලා ඒ පරිච්ඡසමපාදී ක්‍රියාත්මක කරනවා මිස ඒකෙන් කවදාවත් දුක්ඛකන්දස්ස සම්මුදේ හෝති කියන එක වැටෙන්නේ නැහැ. ධර්මයේ මොකද්ද? සෝවාන් සකෘදාගාමි අනාගාමි අරියත්.
ඔතනට පත් වෙලා ඒ ධර්මයේ තුනින් සතර ගමන නික්ම යන තැනට වැටෙනවා මිස ඒකින් දුකට වැටෙන්නේ නැහැ. ඒකයි වෙනස. ඉතින් ඔබ දකින්න ඕනේ හැම වෙලෙම නිවන් වග තෝරා ගන්න ඕනේ, සුගති වග තෝරා ගන්න ඕනේ, දුගති වග තෝරා ගන්න ඕනේ. දුගති වග හීන දහම් හැටියටත්, සුගති වග මධ්‍යම දහම් හැටියටත්, නිවන් වග ප්‍රණීත දහම් හැටියටත් තෝරා ගන්න ඕනේ. ආර්ය ධර්මයේ තෝරා ගත්තාම කාගෙන්වත් අහන්න දෙයක් නැහැ. ඔකයි දැනගන්න ඕනේ. ඉතින් මේකෙන් අහන ප්‍රශ්නේ මොකද්ද? මේ මෞකසින් තොරව. ඉතින් මේ මෞකසින් තොරව කියදේන අණ්ඩජ ජලාවුජ සංසේදජ ඕපපාතික කියලා. මේ උප්පත්ති ක්‍රම හතරකින් කෝකින් හරි සිද්ධ වෙනවා. මේකෙන් පහදු ක්‍රමයක් තියෙනවා. සංසේදජ ඕපපාතික කියන මේ අණ්ඩජ ජලාවුජ කියන මේ උප්පත්ති දෙක ලෝකේ වැඩුණාට පස්සේ සත්වය හටගත්තට පස්සේ බොහෝ කර වර්ධනය වෙනවා. මව් ගැබක් හැදෙනවා. පහතුවෙන් පෝෂණය වෙන්න උප්පත්ති වෙන්න හේතුකාරක වන දෙයක් හැදෙනවා. හැදුනට පස්සේ මොකද වෙන්නේ? යම්කිසි පහතු තැනකින් උප්පත්ති දෙනවා. හරියට නියර මිටිතරකින් වතුර ගලාගෙන යනවා වගේ. මිටිතැන් තියෙනවා නම් එතනින් ගලාගෙන යනවා මිසක් උස තැනින් ගලන්නේ නැහැ. කවදාවත් උස තැනින් ගලන්නේ නැද්දහුවාම අර මිටිතැන ගොඩකොලොත් කවදා හරි එදාට උස තැනින් ගලනවා. අන්න ඒ වගේ ඕපපාදික උප්පත්තිය කියලා එකක් තියෙනවා. සංසේදජ උප්පත්තිය කියලා එකක් තියෙනවා. ඒ දෙකටම මෞපියක අවශ්‍ය නැහැ. මෞපියන්ගෙන් ඕනෑ වෙන්නේ අණ්ඩජ ජලාවුජ කියන මේ දෙකට අවශ්‍ය කරන පරිසරය හදන්න. මිනිස් උප්පත්තියක් හරි අණ්ඩජ ජලාවුජ කියන මේ දෙකින් ජලාවුජ උප්පත්තිය ප්‍රදාන වෙනවා මනුස්සයින්ට. ඒ සකස් වෙන ක්‍රමය. ඉතින් තවත් අපි දකින්න ඇති පැති තියෙනවා. ඔය අණ්ඩජ කියන උප්පත්තිය ස්වභාවිකුත් තියෙන එකක් තිබිලා තියෙනවා. නම් කලාතුරකින් සිද්ධ වෙන දෙයක් ඒක. හංකඩයක් වාගේ තියෙනව බිත්තර කටුවක් වාගේ තියෙන කර දැන් කවර බිත්තර එහෙම තියෙන හංකඩේ වාගේ ඒක හයිය නැහැ විවැන්න බෙදෙන්නේ නැහැ රබරක වාගේ ඔන්නෝම හංකඩයකින් වැදලා හිටන් හැදිලා මස් වැදලි වශයෙන් ඉපදිලා ඊට පස්සේ ඕක ඇතුලේ මෝරලා හිටන් හැදිච්ච අවස්ථාව තමයි ලිච්ඡවිං ගැන කියනවා හොම කතාව ලිච්ඡවි පරපුර ඇති වුණා කියන්නේ මස් වැදලි දෙකක් ඉපදලා ඒකේ ඒ මස් වැදලි දෙක හංකඩයකින් වැහිලා ඒ කියන්නේ රබර හංකඩේ වාගේ අණ්ඩජ තමයි ඊට පස්සේ මේක ළමයි නෙමෙයි නිසා මස්සැදිලි එක කවුරු හරි එක මිනිස්සෙ මොකද කරන්නේ බොහොම මේක අරගෙන මේක දාලා හිටන් යව්වා මේ ගඟක පෙට්ටියක දාලා හිටන් ගඟක පා කරලා යව්වා මේ මස්සැදිලි දෙක එක්තරා යෝගී කටයුතු කරන එක්තරා යෝගියෙක් මේක දැකලා මේක අරගෙන බලනකොට මේකේ තියෙනවා මස්සැදිලි දෙක මේක නිකම්ම මස්සැදිලි නෙමෙයි මේක මේ මැරෙන කුණු වෙන එකක් නෙමෙයි මේක විශේෂයක් තියෙනවා කියලා මේක අරගෙන තියා පෝෂණය කරලා බලනකොට බොහොම සියුම් හැම තියෙන සුදු හැම තියෙන ඉතාම සියුම් වෙලෙක් හැම තියෙන දරුව දෙන්නේ කිපදිලා මේක හැදිලා ඒ දරුව දෙන බොහොම අමාරුවෙන් පෝෂණය කරගාම සුදු පාට හරි සියුම් හැමක් තිබෙන්නා වූ හරි ලස්සන කුමාරියකුයි කුමාරියකුයි තමයි මේකෙන් බිහි වුණේ. ඒ දින යෝගියා ළඟ හැදිලා වැඩිලා ඒ දිනගෙන් හැදුණු පරම්පරාව ලිච්ඡවි පරම්පරාව. චවි කියන්නේ හැම. ලිච්ඡවි කියන්නේ ලෙහිලා ගියා හැමක් තියෙන බොහොම ලිහිල් හැමක් තියෙනවා කියන එක. හරි සිනිඳු ඇඟ. හරි ලස්සනයි. අන්නේ සංසේජජ උප්පත්තියක සකස් වෙච්ච හැටි අර අණ්ඩජ උප්පත්තිය සකස් වෙන ක්‍රමය. අන්න එහෙමත් ක්‍රම තියෙනවා. ඉතින් ඔය දැන් පොත්වල තියෙන නිසා නම් කවදා හරි ලෝකෙ සිද්ධ වුණාම තමයි ඔය දැනගන්න හම්බ වෙන්නේ. මේ කාලේ නෙමෙයි ජලාවුජ උප්පද්දියකින් මව් ගැවක දලබුවකින් වැහිලා නැන සිවියකින් වැහිලා ඇතුලේ හැදිලට උපදින දරුව තමයි ජලාවුජ කියන එකකින් අද අපි දකින්නේ. ඉතින් ඔය අණ්ඩජ ජලාවුජ කියන එකට යහල් ගියාම ඒ මව්පියෝ නැත්නම් සංසේජජ කියලා උප්පත්තියක් ලැබෙන ක්‍රමයක් තියෙනවා. ඒකට අවශ්‍ය කියන රසායන සංවිතිය යන්තනක ගොඩ නැගුණාම අර ගන්ධබ්බ්‍යා එතන සම්බන්ධ වෙලා ඒ කර්ම ශක්තිය මුල් කරගෙන කර්ම ශක්තියෙන් අර රසායනීය නියම විදියට සංයෝග හැදිලා අවශ්‍ය කරන මස්ලේ කයකට අවශ්‍ය කරන මූල ධාතුව සකස් වෙලා එනවා. හැදුනහම මොකද වෙන්නේ? එතනින් අම්මේ තාත්තේ පේන්නේ නැති සංයෝගයක් මුල් කරගෙන සතෙක් හටගත්තොත් කියනවා සංසේජජ උප්පත්තිය. එහෙමත් වෙන්න පුළුවන් කාලෙක. ලෝක ඉස්ලාමී සත්තු මේකේ තහල් තියෙන ඒ ප්‍රශ්න ලෝක ඉස්ලාම මිනිස්සු ඇරෙන තිරිසන්නු සත්තු ආදී හටගත් හැටි මොනවත් පොත්වල නැහැ කියලා සංසේජජ උප්පත්තියෙන් තමයි හටගන්නේ. ලෝකේ රසායනික සංවිතින් තනින් තන සකස් වෙලා තියෙනවා. ඒ සකස් විචාර කර්ම ශක්තියෙන් අරගත්තර ගන්ධබ්බ්‍යා ගිහිලා වෙන උපදින බලක් නැති නිසා ඒ ස්ථානට සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙලා හිටන එතනින් ගොඩ නැගිලා ආවට පස්සේ මොකද වෙන්නේ? තනින් තන පූර්ණ සතෙක් හැටියට අර සංසේජ ද්‍රව්‍ය රසායනයන් එකතු වෙලා මූලික කය හැදෙනවා. හැදිලා හටාගත්ත කර පස්සේ ඒකගේ ඇසකන දිවනාසී ශාරීරිය මන මුළු ඉන්ද්‍රියම් පද්ධතිය ඔක්කොම තියෙන පූර්ණ සතෙක්. ඒකයි ඊට පස්සේ ඊයති හැදික නම් දෙන්න සංවාසයේ ගෙදිලා ආයි ගැපට සත්වයදිලා ආයි පටන් ගන්නවා අර ක්‍රමය. ඒ තමයි තව ක්‍රමයක්. ඉතින් ඔය කියන කාරණා තුනම නැත්නම් අවශ්‍ය රසායනිය ඇත්තේ ලෝකේ හැදිලා නැත්නම් ඕපපාතික උප්පත්තියට තමයි යන්නේ. ඒ නිසා තමයි ආවසල බම් ලෝකෙන් ඇවිදilla එනකොට මෙහෙ තව රසායන හැදිලා නැහැ. මේ ලෝකේ හැදෙනකන් එහෙන් චිත වේලා ඇවිදilla බ්‍රහ්මකල්පික මිනිස්සය සයම් ප්‍රභා ආලෝකයෙන් අති සූක්ෂම ශරීරය ඇතුව ඕපපාතික උප්පත්තියෙන් ඇවිදilla තමයි මුල් කාලේ මේ ලෝකේ ජීවත් වුනේ. අනෝපපාතික උප්පත්තිය මනුෂ්‍ය උප්පත්තිය දින කාලේ ඕපපාති කියන මම මේ තාත්තෙන් හටගත්ත කියලා නෙවෙයි කර්ම ශක්තියෙන් හටගත්ත ඉතාම සියුම් කයකින් ඉපදිලා තියෙන. කර්ම ශක්තිය වැඩිච නිසා ඒක අම්මේ තාත්තගේ සම්බන්ධයක් නැහැ. එහෙම තමයි ආරම්භය ආවේ. ඉතින් ඒ නිසා මේක හොයන්න බෑ. එහෙම ඉස්සෙල්ලාම සතෙක් උපන්න කියලා හැවටෙනවා දන්නේ නැති අය. නමුත් මේ හැම කෙනම මේ ගන්ධබ්බ්‍යා ඇවිදිලා හිටන් ගන්ධබ්බ්‍යාගේ සම්බන්ධයෙන් අනාදි සතරිය පටන් ගත්තේ කර්ම වේගයෙන් සිද්ධ වෙන සිද්ධියක භෞතික ලෝකයේ නැත්නම් මේ ලෝකේ නිර්මාණය වෙනවා ඒ ශක්තිය වලින්ම නිර්මාණ නම් මේ ද්‍රව්‍ය අංශු එක සම්බන්ධලා හිටන් ගණීවාන කයක් හදාගෙන ගොඩනැගුණාට පස්සේ සත්ව කියන කොටසක් මේ මස්ලි ශරීරයතු යම් දවසක විහි වෙනවා. විහි වෙලා හිටන් එහෙම කයක් ඇතුලේ ජීවත් වෙන්න පටන් ගන්නවා මේ ලෝකේ අතුරු කරගෙන. ඒක තමයි ලෝක ස්වභාවය. හරි ගැඹුරු තැනක් මේ අහන්නේ. ඉතින් මේකේ සිද්ධිය ඔන්න ඔය ආකාරයෙන් ඔය තෝරා ගන්න ඕනේ විදිහට. නිකන් තනිකර හැදෙන සත්ත්වයෙක් ඔයවත් දකින්න තැනකවත් එහෙම එකක් නැහැ. බුද්ධ දේශනාවේ පෙන්නු පුතනකුත් නැහැ. අනාදි සංසාරිය වටගින එහෙම කොරසක් ගැනයි කියන්නේ. ඉතින් මේකේ මූල ආරම්භය කොහෙද මොකද කියන්නේ අපිට කියන්න බෑ. ලෞතර බුදුරන් වහන්සේ තමයි දන්නේ. නමුත් අපි දන්න එකක් තියෙනවා. අනාදි සංසාරිය වටගින දිවසක් පහළ යම් කෙනෙක් බැලුවොත් මෙන්න මෙතකේ මගේ ආරම්භය කියලා කියන්නේ කිසි කෙනෙකුට බෑ. ඒක ඉතේහා එන අනන්ත සංසාරයේ බලන් දුක් විඳගෙන ඉනවා තව තවත් දුක් විඳින්න වෙනවා. ඒ කාරණේ නැති කරගන්නම් අවිද්‍යාව දුරු කරලා විද්‍යාව පහළ කරලා ඒ දුකෙන් නිදහස් වෙලා කෙලවර කරනවා. ඔච්චරයි දුකෙන් නිදහස් වෙන ක්‍රමී. දුකක එනවා පේනවා විදෙන ක්‍රමයක් තියෙනවා. විදෙන ක්‍රමිය අනුගමනය කරගාම ඒ දුකෙන් මිදෙනවා. අවශ්‍ය තියෙන එකයි ඒක කරගන්නයි බුද්ධහාම. ඔක තේරුම් ගන්න ඕනේ.